හොඳයි සාදු. 2017 වසරේ 12 වෙනි මාසේ 31 වෙනිදා ආයි දිනයක් කියන්න හම්බෙන්නේ 2017 වසරේ අවසාන මාසේ අවසාන දිනේ දවස. හැම එකම අවසානයක් මුණ ගැහෙනවා. සතියක අවසානය. මාසයක අවසානය. වසරක අවසානය දැන් මුණ ගැහිලා තියෙනවා. ඒ වගේ ජීවිතේටත් කවදක හරි මේ ජීවත් වෙන අවසාන දවසයි කියන දවසකුත් මිනිස්සෙකුට මුණ ගැහෙනවා. අන්න එදාට ජීවිතේ තේරුම් කරගෙන තිබුණාම යාට ඒක අරුමයක් නෙමේ, මේක ලස්සන සංචාරයක්. තේරුම් අරගෙන තිබුණ නැත්තම් තමයි දුක්ඛ දෝමනස්සය. ජීවත් වෙන කාලයට සන්තෝසයි, සංචාරයේ නායි සමුගෙන යද්දිත් හරියම සන්තෝසයි. ආයේ සංචාරයේ තවත් ප්‍රදේශයක තවත් ස්වභාවයක ආයයට උපත්ති භාවයක් ලැබුණත් ඒ සංචාරයත් ලස්සනයි, හොඳයි. ඒ ගැන එයාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ සංසාරේ සංචාරේ හොඳට තේරුම් ගත්තහම දුක් වෙන්න කාරණා නෑ. මක් නිසාද? එයාට මේ ලෝකේ කිසිම දෙයක වැරද්දක් පේන්නේ නෑ. දුක් වෙන්න කාරණා තියෙන්නේ හැම දෙයකම වැරද්දක් පේනකොටනේ. වැරදි කියලා හිතන කාරණා 1000ක් තිබුණයි කියලා කියන්නේ දුක් වෙන කාරණා 1000ක් තියෙනවා. දැන් අපි ඔබගෙන් ඇහුවොත් ස්වාමියා ගැන දුක් වෙන කාරණා කීයක් තියෙනවද? දුක් වෙනවා නම් ඊට පස්සේ යා ගණන් හදලා කියයි, මෙහෙම වුණොත් දුක හිතෙනවා, මෙහෙම වුණොත් දුක හිතෙනවා, මෙහෙම වුණොත් දුක හිතෙනවා, මෙහෙම කියලා 10ක් හදනවා. ඊට පස්සේ මාත් එක්කෙන් අහන නෝන ගැන දුක් වෙන කාරණා කීයක් ඇති වෙන්න පුළුවන්ද? සයනස වෙන දේවල් ගැන නෙමෙයි, මෙන්න මේ වගේ කරුණු 10ක් ගැන මට ඉතින් මෙහෙම වුණොත් දුක හිතේ, මෙහෙම වුණොත් දුක හිතේ කියලා. ඊට පස්සේ මව්පියන්ගෙන් අහන දරුව ගැන දුක් වෙන කාරණා කීයක් ඇති වෙන්නේ කියනවා. ඉතින් අපි දරුවන්ගේ වැඩි දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා එයා කියනවා, හිතනවා එන්න මෙහෙම වුණොත් දුක හිතේ, මෙහෙම වුණොත් දුක හිතේ කියලා කරුණු 10ක් කොහොම ලියනවා. හාමුදුරු ගැන දුක හිතෙන්න කලකිරෙන්නේ නැහැ. දැන් ආනන්ද හාමුදුරු ගැන මෙහෙම කියලා කරුණු 10ක් ලියන්න කිව්වොත් එම මෙන්න මෙහෙම වුණොත් දුක හිතේ, මෙහෙම වුණොත් මං කලකිරේ, මෙහෙම වුණොත් මං භාවනා කරන්නේ නේ එකක් නැහැ, මෙහෙම වුණොත් සාහිලාන්තේ බණහන එක මං අතර කරයි කියලා කරුණු 10ක් ලියයි. එතකොට බලනකොට හැම එකම හැම කෙනෙක් ළඟම තමන් ප්‍රතික්ෂේපිත කරුණු තියෙනවා කියලා කියන්නේ ඒ හැම එකක්ම දුක් විඳින්න හේතු. මම තියාගන්නේ දැන් මෙහි භාවනා කර කර ඉන්න ගමන් තව භාවනා වැඩසටහන් වල තව තැන් වලට ගියයි කියලා එහෙම මට කලකිරීමේ මට ප්‍රශ්නයක් නෑ. නෑවි සිටියයි කියලා මට ප්‍රශ්නයක් නෑ. ආයි ඉඳලා හිටලා ආවයි කියලා ඒකත් මට ප්‍රශ්නයක් නෑ. උදව් කළයි කියලා මට ප්‍රශ්නයක් නෑ. උදව් නොකළයි කියලා මට ප්‍රශ්නයක් නෑ. මේක පිළිගත්තයි කියලා මට ප්‍රශ්නයක් නෑ. පිළි නොගත්තයි කියලා මට ප්‍රශ්නයක් නෑ. එහෙමනම් මම දුක් විඳින්න කාරණා එකක්වත් හදාගෙන නෑ. හැබැයි මං හිතුවොත් මේක පිළිගන්න ඕන මේ ඇත්ත. එතකොට මේක පිළිගන්නේ නැති වෙනකොට එයාට ඇති වෙන්නේ මොකන්ද? හරි කලකිරීමක්. දැන් ඉන්න අපේ දේශක ස්වාමීන් වහන්සේලා ගිහි පින්නතු කීප දෙනෙක්ම ඉන්නේ මේ හරිම නිකන් හේ ගිහිල්ලා වගේ. මොකද කියලා අහුවාම මුන්ට මේක කිව්වට තේරෙන්නේ මේක පිළිගන්නේ මේ මිනිස්සු හරි මෝඩයි කියලා බැන බැන ඉන්නවා. මං එහෙම නෑ. ඒකට හේතුව මේක එහෙම පිළිගන්න ඕනේ, හැමෝම නිවන් දකින්න ඕනේ, මේ මගේ යන්න ඕනේ කියලා මම එහෙම බලපෑමක් හිතන්නේ නෑ. යාට ඒ සුදුසු දවස සුදුසු ආකාරයේ අපි වගේම දුකට මුහුණ දීලා දුක්ඛ සත්‍යය තේරුම් ගන්නකොට, ජීවිතය ගැන තේරුම් ගන්නකොට එයා මෙතෙන්ට එනවා. ඒක මහත්මයා බොහෝම ආඩම්බරෙන් තමන්ගේ රූපය ගැන හරි ආඩම්බරෙන් රූපේ ලස්සන තමයි තියාගෙන හිටියේ. ඒ කියන්නේ දවසර 100 පාරක් විතර කණ්ණාඩියෙන් බැලලා මේකප් එක මේන්ටේන් කරගෙන ඉන්න හින්නවනේ. ඒ වගේ එක්කෙනෙකුට හැදුනා කැන්සර් එකක්. කොහොමද යන්නේ? හාමුදුරනේ මම මෙච්චර කාලයක් බල බලා හිටිය මේ රූපේ ගැන දැන් කෑලි කපලා අයින් කරන්න වෙලා තියෙන්නේ. ඒ කෑලි පාර්ට්ස් වලින් තමයි තිබ්බේ ලස්සන. දැන් පාර්ට්ස් නැති වෙච්ච ගමන් ලස්සන නැති වෙනවා. දැන් කො? තායිනේ එතනින් තමයි මම ධර්මය රිපියුසනේ. මේ රූපේ මිහිරියාව ලස්සනක් දකින්න බෑ. මේක හරි මුලාවක්, මේක රැවටීමක්, මම්මාව රවට්ට ගැනීමක් කියලා මට යථාබෝධය වුණාම එදා ඉඳලා ඔබ වහන්සේගේ බණහන නිකන් නෙවෙයි නොකඩවා බණහනවා. යන්තම් නෙමේ රූපය ගැන කලකිරුනේ, අර තිබුණු රූපය පිළිබඳව මාන්නේ සම්පූර්ණයෙන් නැතුව ගියා. මේක මෙතනින් එයා දැනගත්තා මේක මෙහෙම අලු බවට පත් වෙන කම්ම මේක විනාශ වෙලා යනවා මිසක් මේක ආයි ලස්සනක් දකින්න හැරිලවත් බලන්න හිතෙන්නේ නැහැ. අපි එක එක මාන්නයන් වල තමයි ඉන්නේ. ඉදිමිලා ඉන්නව නම් ඉන්නේ එක එක දේවල් නිසා, ධන මාන්නය නිසා, බල මාන්නය නිසා, රූපේ පිළිබඳව මාන්නය නිසා. බුදුහාමුදුරන් කාලේ හිටියා රූප නන්ද කියලා කෙනෙක්. එයා රූපේ බල බලා සතුටු වෙන නිසා තමයි අර රූප නන්ද කියලා කියන්නේ. අද සමාජයේ ඉන්නවද නැද්ද? තරුණ කාලේ විශේෂයෙන් තරුණ ඊදී ඕගොල්ලෝත් රූප නන්දල වෙලා ඉන්නේ නැති. ඈ ගමනක් කරනකොට අද ලස්සනයි ධම්මා මේම හොඳයිද කීකී ඉතින් අහනවා. ඉතින් 25 විතර පයින්නක. ඊට පස්සේ ඔන්න ඉතින් ලස්සන ගෙසේ වෙතත් යන්තම් ෂේප්ෙන් නැදන් ඊළඟට යන්න කල්පනා කරනවා. ඉතින් මේ එක එක දේවල් වලින් නන්දනය කරගනිමින් ඉන්නේ. මදය ප්‍රමාදයට හේතුයි. එක එක දේවල් වලින් මත් වෙනවා. දැන් බලන්න ඔබේ හිත දෙහා. දැන් මොනවයින්ද ඔබේ හිත ඉලිපිලා ඉන්නේ? පින්නතුනේ මම මේ භාවනා කරගන්න යන කාලේ එහෙම ලොකුවට එහෙම ඉදිවෙන්න කාරණා මොකක්වත් තිබුණේ නැහැ. එක දෙයයි තිබුණේ, ඒ තමයි යෞවනත්වය. ඔබ හරි තරුණයි යෞවනේ, වයසක කෙනෙක් නෙවෙයි. අර කාය බලය තියෙනවා, ශක්තිය ධෛර්යය තියෙනවා, හොඳ සක්‍රීය කරණම් පිළුම් ගන්න පුළුවන්. නිරෝගී එක දිගට ගම වටේ හැරි දුවල එන්න පුළුවන් හයියක් තියෙන යොබ්බණෙක්. යොබ්බණෙක් කියන්නේ යෞවනයෙක්. කියන ඒ යෞවනත්වයේ පිළිබඳව මාන්නේ විතරයි තිබුණේ. හිතනවලු පින්නතුනි යෞවනයේ හැටියට ඒ යෞවනත්වයේ පිළිබඳව ඇති වෙන මාන්නය බිඳ ගන්න ලේසි කියලා. ලේසි නෑ. ඒකට ලොකු විදර්ශනාවක් තියෙන්න ඕන. ලොකු ශක්තියක් තියෙන්න ඕන. මං කර වැඩේ යෞවනත්වයේ කියන එක හරියි. මේක හැමදාම තියෙන දෙයක්ද නැද්ද කියලා බලන්න. මනසට කිව්වා ඔබට පුළුවන් දීර්ඝම ආයු කාලය ඔබ ගන්න. ගන්න පුළුවන් නම් අවුරුදු 500ක් ගත්තත් කමන්නේ නැහැ. මොකද එහෙම ගන්න නැහැ, සාධාරණව ගන්න ඔයා. ඊට පස්සේ හිමින් සැරේ මෙයා යන වයසට. තිස් පහයි, හතලියයි, හතලිස් පහයි, පනහයි, පනස් පහයි, මෙහෙම යනවා 60යි, 70යි, 80යි, 85යි, 90යි කියලා හරි නේද? 100යි කියලා හරි යයි නේද? කොහොම හෝ මොම හෝ මොම ගිහිල්ලා ගෙනියන්න ඕන පෙට්ටියට. කවුරු සදලා තියනවද පෙට්ටියට යනකම් කාලසටහන? මං ඒක හැදුව මහාන වෙන්න කලින්ම මගේ වයස අවුරුදු 17-18 වගේ කාලයන් තුලදී මහාන වෙන්න එන්න හිතන්න මාස 6ක් එක දිගට ඇඳින්න කල්පනා කළා. මේක කරන්න පුළුවන්ද බැරිද? මේක මාර සීරියස් ජොබ් එකක් නේද? ඒ වෙලා වෙනකොට විවිධ පැති මනස ආසයි. මම ඉතින් කියනවා මේ පැතිවල යන්න. එහෙම යවන්න. දැන් ඔබත් ඔය මනස ආස පැති තියෙන මේ කතන්දරයක් කියනවා නෙමෙයි, ඔබට මේ ජීවිතය හදාගන්න කියන දේවල්. විවිධ ආස පැති තියෙන මේ පැතිවල නිකන් යවන්න කෙලවරටම. ආදීන වේ බලාගන්න යවන්න එපේ. දැන් ඔබ පෝසත් මිනිහෙක් වෙන්න කැමති. ඔව්. ආයෙන ඵලයන්ක පෝසත්ත්වයන්ක බලන්න. හිතර දෙන පෝසත් වෙන්න. ඒ දවස්වල මම බොහෝ වෙලාවට කියනවා මං ආස වෙලා හිටියේ පොසත් මිනිස්සය වෙන්න, ලංකාවේ උසම බිල්ඩින් එකේ අයිතිකාරය වෙන්න. ඔක තමයි ඉලක්කය. කොහොමද පොඩි නෑනේ. ඉතින් ලංකාවේ උසම බිල්ඩින් එකේ අයිතිකාරය නම් ලංකාවේ ඉන්න ලොකුම පොසත්ත් එයා වෙන්න ඕන. එහෙම අයිතිකාරය වෙන්නයි හදන්නේ. හා දැන් බ්‍රාසයිනේ හපලයන්කු ගිහිල්ලා බලහන්කො කොච්චර කාලෙකින් ඔයාට වෙන්න පුළුවන්ද? ආගේ සියලුම ශක්තියින් ඒ කරා යදෙවොත් උන්න මෙයා දුවනෝ දුවන 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 දුවන. දැන් මෙයා පෙන්නනෝ මාවත හැම දෙයක්ම සල්ලි කරගෙන නෑ, මනුස්සකම් නෑ, පිංකම් නෑ, මොකවත් නෑ. එවරිතින් මනි විතරයි ඈ, සල්ලි විතරයි. ආයේ වෙන කතා නෑ. හැරෙන්නේ සල්ලි වලට, ඔළුව හොස්සන්නේ සල්ලි වලට. එහෙම ගියොත් විතරයි මේ ගමන ජය ගන්න පුළුවන්. එහෙම ගියොත් ඔයාට කොච්චර කාලයක් වෙනවද? පුළුවන් ඔයාට අවුරුදු 60යි 55යි 60යි වගේ කාලයක් වෙනකොට ඔයාට පුළුවන් ඉහළ බිල්ඩින් එකේ අයිතිකාරය වෙන්න. හරි. ඊට පස්සේ තව කොච්චර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද? හරියට වෙලාවට කෑවේ නැහැ, නිදි මැරුවා, අප්‍රමාණව ගහන්සි වුණා, දැන් ලෙඩ වෙලා 55ක් 60ක් යනකොට. මොකද මානසික පීඩනය වැඩි, කෑවේ නැහැ, බිව්වේ නැහැ, නිදි මැරුවා, අක්‍රමවත් ජීවිතයක් තිබිච්ච නිසා දැන් හොඳන ලෙඩ. මං අහුව දැන් තව කීය ජීවත් වෙන්න පුළුවන්? තව උඩරිම ඕන්නම් පුළුවන් තව 20ක් දාගන්න. ඒ කියන්නේ 60 නම් 70යි 80යි නේ. 80 වෙනොත් ඒ කාලය තුලනොත් ඔයාට ඉන්න වෙන්නේ මෙහෙත් මතින් ඉන්න වෙන්නේ සමහරලාට 60ක් විතර, 70 65ක් 70ක් යනකොට. එහෙම හොඳටම රෝගී ඉතින් සල්ලි තියනවා නම් නිසා වෛද්‍යවරු 4 දෙනෙක් ඇඳන් කොන්න 4ට දාගෙන ඉන්න පුළුවන්. අපි හිතමුකෝ ලංකාවේ තියෙන තට්ටු 80යි කියලා. අන්න තියෙන 90ක එකක් මං 90 උඩට වෙලා උඩම තට්ටුවට වෙලා ඉහළම මහලට වෙලා පහලින් ඉන්න කැමති නෑනේ. තමන් හදාගත්තේ ඉහළම මහලට වෙලා එයා කල්පනා කරනකොට මං අහන දැන් ඉතින් උඹට මොකද හිතෙන්නේ කියලා. කොයි වෙලාවටද? අර වෛද්‍යවරු හතර දෙනෙක් සල්ලි බලයට දාගෙන සේලයින් ගහගෙන ස්වයංක්‍රීයව හදවත ව්‍යාත්මක කරන්න පුළුවන් යන්ත්‍රෝපකරණ හයි කරගෙන වයර් ටික හැමදැනෙම වැඩ කරද්දී ඉන්නව පණ තියෙනවා. හાર્ට් එකක් දීලා තින්නේ මැෂින් එකට. ආඩ ඉන්නකොට මොකද හිතෙන්නේ කියලා අහනවා මම දැන්. එහෙම තමයි හැටි ඔබේ මනසේ යවන්නේ යන තැනට කෙලවරටම යවන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? ඊළඟට මෙහෙම මොකද වෙන්නේ? මොකද වෙන්නේ කියලා යවනවා. ඊට පස්සේ මං අහනවා දැන් ඔයා හිතන්න තේරුම් ගන්න ලෝකේ අර වයර් ගොඩේ ඉඳගෙන දැන් පහළ ඔබේ බිල්ඩින් එකේ නිකන් තියෙන්නේ නැහැ. ඒ හැම එකම බැංකු තියෙනවා, හෝටල් තියෙනවා, නොයිකුත් මාධ්‍ය ආයතන ශේත්‍ර නොයිකුත් දේවල් එක එක තියෙනවා. ඉතින් පල්ලෙහා ලොකු ෆන්ක්ෂන් අර මේව තියෙනවා. ඉතින් පල්ලෙහා නටනවා, ගායනවා, කනවා, ඩාන්ස් කරනවා, කට්ටිය ඔව් ගාලා. මම තමයි බිල්ඩින් එකේ අයිතිකාරයා. උඩම ඉන්නවා. හරිද? උඩම ඉඳගෙන දැන් මොකද හිතෙන්නේ? මොකද කල්පනා කරන්නේ? අර ලෙඩ ඇඳේ ඉන්න වයර් ගොඩේ ඉන්න මනුස්සයා කියනවා මට හරි ඉරිසියාවක් ඇති වෙනවා. මොකද? වේය හුඹස්ස හැදුවා. වේය හුඹස්ස හදනෝ පදිංචි වෙනෝ නයි කොළොංගු ඇවිල්ලා. වේය තුඹස්ස හදනෝ නයි කොළොංගු තලගොයි එහෙම ඇවිල්ලා තමයි ඔක ඉන්නේ. ඉතින් ඉරිසියාවක් අට ගන්නවා. මෙයාට නටන්නත් බෑ, කන්න බොන්නත් බෑ, වයන්නත් බෑ, ඒව පරිහරණය කරන්නත් බෑ, ඊයල පහල යන්නත් බෑ. එතකොට හිතනවා උඹ මුළු ජීවිත කාලෙම තුඹසක් හැදුවා ආගම දහම පැත්තකට දාලා, හැම පින්කමක්ම පැත්තකට දාලා, සල්ලි විතරක්ම ලෝකෙ කරගෙන නුඹ මහා විශාල තුඹසක් හැදුවා. කියලා හිතනවා. ඇතිනේ දැන් ධනය ආදීනවය සල්ලි හොයාගෙන යන එක ආදීනව. ඉතින් එයාට තේරුම් ගන්න ඒ හොඳටම ඇති. දැන් ඉතින් අහනෝ මනසෙන් දැන් සන්තෝසයිද? ඔබට සතුටුයිද? දැන් වෙන අය පස්සෙනේ නේද දුකද සතුටුද කියලා මනින්නේ වැඩේ වුණාට පස්සේ, බෝම්බ බැස්සුනාට පස්සේ පත් වුණා කියලා දකින. අපි පත් වෙන්න කලින් බෝම්බ බැලුවා, ටෙස් කළා. දැන් සන්තෝසයිද? වැඩන්නේ ඒ මග ඕනද? පලදායේද? ඇත්තටම ඒක නෙමේද ප්‍රතිඵලය? ඇත්තට ගමන් කළා, ඇත්තට ගමන් කළත් ඒක තමයි ප්‍රතිඵලය. ඇත්තර ගමන් කළත් ඒක තමයි ප්‍රතිඵලය. ඉතින් ඔබේ ජීවිතේ හිත ඇලෙන පැති තියෙනවා නම් ඒක කෙලවරට අරන් යන්න. දරුවන්ට බැඳීම තියෙනවා නම් හිත ඇතුලේ ලොකුවට ආසත්තව ඉතින් කෙලවරට මරන් යන්න. දැන් දරුවන්ට මට කොච්චර කාලයක් සලකන්න පුළුවන්? ඒද මේගොල්ලෝ ලොකු මහත් වෙනවා, ඊළඟට විවාහ වෙලා යනවා, ඊළඟට ඒගොල්ලෝ රටවල් වලට යනවා, එහෙම යනවා, මම මෙච්චර යනවා, මම වයසට යනවා, මම මෙහෙම වෙනවා, මෙහෙම වෙනවා. කොච්චර කාලයක්ද මේ බැඳීම් තියාගන්න පුළුවන්? අල්ප අඩු කරන්න. 20ට දා. හැම දෙයකම ආදීනවේ දැක්කොත්, අවබෝධ කරගත්තොත්, යථාභූත තත්ත්වේ දැක්කොත් අත්හරින්න ඕනේ නැහැ පින්නතුනි. මේ අත්හරින්න කියන කතාව මහ පිස්සුවක්. අතහැරෙනවා. අතේ ඉන්න සර්පයා කියලා එහෙම දැක්කෝ, එයාට ආයි තව මැසේජ් එකක් දෙන්න ඕනද ඕක අත්හරින්න කියලා? නෑ. ওই කකුල් දෙක මුල සර්පෙක් කියලා කිව්වොත් එයා ඉස්සෙල්ලම කරන්නේ සර්පය බලන එකද උඩ පයින් එකද? ඉස්සෙල්ලම කරන්නේ උඩ පයින් දරි පිටි ගන්න. ඒ කියන්නේ ඒ තරමට එයා එකද කැමති නෑ. ආන්න ඒ වගේ තමයි පින්නතුනේ. අපි අල්ලගෙන ඉන්න දේවල් සර්පය කියලා දැනගත්තොත්, හැම දෙයකම යථාභූත තත්ත්වය දැනගත්තොත් අත හරින්න උමනාවක් නැහැ. අත හැරෙනවා. ඒකටයි විදර්ශනා කරන්න කියන්නේ. ඕක තමයි කරේ විදර්ශනාව. ආදීනවය බැලුවා හැම එකම. නැත්තම් මොකද වෙන්නේ? දැන් ඕක මං ආදීනවේ බැලුවේ නැත්තම්, මනසට ඕක අවබෝධ කරේ නැත්තම් මනස යන ඕක පස්සේ ගිහිල්ලා 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 ඕක අත්විඳලා අවසානයේ අර මිනිස්සයා වගේම ශෝකයටපත් වෙලා පීඩාවටපත් වෙලා තමයි මේ නිය යන්නේ. ඉතින් වේලාසරින් ඒක බලන්න ඕන. ඔබේ හිත දිහා බලන්න. හිත බැඳීම් වලින් නිදහස්ව වාසය කරනවද? එහෙම නැත්නම් බැඳීම් සමුදායකටම මැදි වෙලා පවතිනවද කියලා බලන්න. ශාන්ත මනසක්, නිවිච්ච මනසක් තමයි හදාගන්න ඕන. නමුත් මේ සරුවට නිවැරදි ආකාරයකට පෝෂණය කරලා වගා කරලා දකින්න ඕන ගොයම ගොයියෙක් නියරක් උඩ වාඩි වෙලා හීනෙම්ම වාගෙන ඉඳලා වැඩක් නැහැ. එයා සැබවින්ම කුඹුර තියෙන වල් කපල අයින් කරන්න ඕන. කුඹුර හොඳට හාන්න ඕන. හාලා මඩ හදලා නියරවල් හදලා වපුරන්න ඕන. වපුරලා පැලගොයන් ආරක්ෂා කරලා, ඊට පස්සේ කිරිගොයම ආරක්ෂා කරලා, පැසුණු ගොයම ආරක්ෂා කරලා තමයි ගොයම අවසානයේ එයා දකින්නේ. ඒ වගේ අපි හිතේ තියෙන ඔක්කොම ටික හංගල පැත්තකට දාලා අර ගොයියෙක් මේ කණ්ඩියට වෙලා බලාගෙන ඉන්නව පැසුණු ගොයමක් කියලා. ඔන්න පැසුණු ගොයමක්, පැසුණු ගොයමක්. එහෙම හිතන්න එපා. අපි හැබෑ තත්ත්වේ බාරගමු. මගේ කෙත ළඟට ගියාට පස්සේ මගේ කෙත වල් වැහිලා තියෙන දෙයක්ද, දැන් මේකෙන් මොකද්ද මම කරන්න ඕන? මේක සරු බව දකින්න. ඔබේ මනසේ සරු බව දකින්න ඔබ මොනවද කරන්න ඕන? ඔබට තේරෙනවා. ඔබේ මූණ ලස්සන වෙන්න ඔබ මොනවද කරන්න ඕන කියලා අහුවාම නම් කියයි. සායිනි මගේ මූණ ඔන්න වේලිලා තියෙනවා, මගේ වියලි ගැතේ නැති කරගන්න ඕන. මගේ මූණ කුරුලෑ තියෙනවා, සායිනි මගේ මූණ ලස්සන වෙන්න නම් මම හිතනවා මේ කුරුලෑ සමනය කරගන්න ඕන. තව කෙනෙක් කියනවා මගේ මූණ ලස්සන වෙන්න නම් කුරුලෑවල් වලින් හැදුණු වලවල් තියෙනවා, ඒ වලවල් වහගන්න ඕන. කළු ලප තියෙනවා, ඒවා අයින් කරගන්න ඕන. ඉන්නන් තියෙනවා, ඒවා අයින් කරන්න ඕන. ආදී වශයෙන් ඒව කියයි. මගේ මූණේ ලෝම තියෙනවා වැඩිපුර දෙතැඟ, ඒවා අයින් කරන්න ඕන කියලා ඔහොම කියනවා. ඉතින් ඒ ඕකම තමයි මම අහන්නේ ඔබේ සිතට. මූණ ගැන තේරෙනවා, හිත ගැන තේරෙන්නේ නැහැ. මූණ ගැන තේරෙන්නේ මූණ බලන නිසානේ, හිත ගැනත් තේරෙන්නේ හිත බැලුවොත් විතරයි. හිත ගැන බලන්න දැන් තේරෙනවා. බැලුවට පස්සේ මෙන්න මේ ස්වභාවය නැති වෙන්න ඕන මගේ හිතේ ශාන්ත භාවය හට ගන්න. අහන් ඉන්නපා මේක විදර්ශනා කරලා හොඳට තේරුම් ගන්න, ප්‍රායෝගික කරන්න. කන් දෙක වැඩන්නේ, ඒ කන් දෙක කෙලින්ම කනෙක් කරන්න ඕන ඔබේ හදවතට. සුනාද ධාරේත කියන තැන සිද්ධ වෙන්නේ හදවතේ. ධර්මයේ හදවත කරාම ගමන් කරන්න ඕන. අපි කීවට කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ ධර්මය උදරේ සිට ගලාගෙන එනවලු වචනය. එතකොට කොළු ගැටව කියන්නේ මම බොක්කෙන් මේක කියන්නේ කියලා කියන්නේ ඒකටම තමයි. කියන්නේ උදරේ සිට එනවයි කියලා කියන එක තමයි මචං බොක්කෙන්ම කියලා කියන්නේ ඒකයි. එතකොට බොක්කෙන් කියන දේ බොක්කෙන්ම අහන්නත් ඕන. ඒ කියන්නේ බොක්කටම වදින්න අහන්න ඕන ඒක. ඒ කියන්නේ හදවතටම ගැඹුරට මේක තේරෙන්න අහන්න ඕන. එයා තමයි චරාත ධර්මය තුල පිහිටවා ගන්න හිත ඥානය. ක්‍රියාවටත් වැඩිය කලින් වචනයටත් වැඩිය කලින් හිත තමයි පිරිසුදු වෙන්න ඕන. ක්‍රියා පිරිසුදු කරගන්න පුළුවන් හිත පිරිසුදු නැති අයට. වචනය පිරිසුදු කරගන්න පුළුවන් හිත පිරිසුදු නැති අයට නැද්ද? පුළුවන්. ඒක තේරුමක් නෑ. ඒ නිසා වැදගත් හිත පිරිසුදු කිරීම. වචනේ අපිරිසුදු වුණත් කමන්නේ, කය අපිරිසුදු වුණත් කමන්නේ, ප්‍රමුඛ වශයෙන් හිත පිරිසුදු වෙන්න ඕන. හිත පිරිසුදු වුණොත් චේතනාව පිරිසුදුයි. ඒ නිසා අපිට වැදගත් ඔබේ සිත මිසක් වචනේවත් ක්‍රියාවත් නොවේ. මා බලන්නේ ඔබේ සිත දෙස මිසක් ඔබේ මුහුණ දෙස, ඔබේ වචනය දෙස නොවේ. භාවනාවට එනකොට මූණ හේතුවේ නැති වුණත් කමක් නැහැ. හිත සෝදගෙන පිරිසුදු කරගෙන එන්න ඕන. මූණ හේතුවේ නැති වුණාට කමක් නැහැ. මොකද අපි මම මූණ බලන්නේ නැහනේ. දත් මැද්දෙනටත් කමක් නැහැ. හිත පිරිසිදු කරගෙන ඉන්න ඕන. තමන්ගේ හිතේ තියෙන ස්වභාවයන් ගැන ඉස්සරහට ඇවිල්ලා කතා කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් සැබවින්ම එතෙන්ට මනස සූදානම් කරගෙන තමන්ගේ හිත පිරිසුදු කරගන්න තමන් පූර්ණවම සම්පූර්ණයෙන්ම හිත පවිත්‍රත්වයට පත් කර ගැනීම සඳහා සූදානම් නම් ඒ සූදානමට අවශ්‍ය කරන ශක්තියත් තබාගෙන තමයි එන්න ඕන. දැන් මං කාගෙන් හරි අහනවා, ඔයා කැමතිද අමරිකාවට යන්න? ටග්ගලත උසන, ඔව් මං කැමති ඇමරිකාවට යන්න කියලා ඔන්න එක්කෙනෙක් කියන ඉස්සරහට. ඉතින් මං අහනවා, ආවහම ඉස්සෙල්ල පාස්පෝර්ට් තියෙනවද? නෑ කියපන්. ඇමරිකාවට යන්න ලක්ෂ 100ක මුදල් පෙන්වන්න ඕන account එක තියෙනවද? නෑ. කෝටියකට දෙයකට වඩා වටිනා ප්‍රොපර්ටි තියෙන්න ඕන තියෙනවද? නෑ. ඒ කොහොමද යන්නේ? පාස්පෝර්ට්ුත් නැති මිනිස්සු කොහොමද යන්නේ? ඉතින් යන්නේ ඒ වගේ ශක්ති ධාරාවල් නැති අය එන්න හොඳ නෑ. ශක්ති ධාරාවල් තියෙන අය එන්න ඕන. අවම සුදුසුකම් ටිකවත් නැතුව බෑ. වීරිය නැතුව බෑ. ඒකට අවශ්‍ය කරන ශ්‍රද්ධාව නැතුව බෑ. ඒකට අවශ්‍ය කරන ධර්මඥානය නැතුව බෑ. ඒ ටික උපදවා ගත්ත ශක්ති සම්පන්න කෙනෙක් ඉදිරිපත් වුණොත් අර කියන දේවල් වලට ඔව් ඔව් මට ඒක හදා ගන්න පුළුවන්, ඒක කර ගන්න පුළුවන්, එහෙම නැත්නම් ඒ දේවල් ටික තියෙනවා. අනේ යාට යවන්න පුළුවන්කම තියෙනවා. එහෙම ශක්ති සම්පන්න කෙනෙක් ඉන්නව නම් එන්න බල. මාරය මොකද කියන්නේ? බොහෝම වාඩි වෙලා හිටපන් කියලා කියනවා නේද? නෑර දවසක් අර එක මහත්මයෙකුට ගියේ නැකිටින්න හදනකොට කියනවලු මාරය, නැකිටින්න එපා ඔහොම හිටපන් කියලා. ගල්ගෙඩිය වගේ නැකිටින්න මේපා, නැකිටින්න මේපා කියලා වාඩි කරවනවලු. එයා මේ ගල්ගෙඩි පෙරලගෙන නැගිට්ටා. නැගිටිනකොටම ඒ නැගිටීමම තුළ අර ගල්ගෙඩි ටික පෙරලිලා යනවා. මනසෙන් ඇතිවෙච්ච දේ මානසික ස්වභාවයකින්ම තමයි ඒක නැති කරන්නේ. මේක අර පහළට ගලාගෙන බහින ගඟක්. බොහෝම උපාය මාර්ගයකව ආයි ඒ උඩු පැත්තටම ගලාගෙන යන සරසන හරවලා. ධර්මයේ උපදේශයෙන් සත්‍ය තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන්ම සත්‍ය තේරුම් යන්න ඕන. ඔබ 80 අයස් පිරුණු කෙනෙක් හැටියට ධර්මය අහන්න. ධර්මය හොඳටම තේරෙනවා. 80 අයස් පිරිච්ච කෙනෙක් හැටියට ධර්මය අහන්න. දැන් වෙලා තියෙන 80 අයස් පිරිච්ච අය 16 ළමයි වගේ බණ අහන්නේ. එතකොට කොහොමද වැඩේ? එස 16 ළමයින්ට උනත් කියන්නේ 80 අයස් පිරුණා වගේ බණ අහන්න. එහෙන් අදහස් වෙන්නේ මොකද්ද? ජීවිතේ ගොඩා පරිණතයි. ධනය හම්බ කරලා රස්සා කරලා විශ්‍රාම ගිහිල්ලා ගෙවල් හදලා නේද සමාජය තුගන් කරලා සමාජයක හැප්පිලා විඳලා කාලා බීලා නටලා රඟලා ඔක්කොම ටික කරලා ඉවරයි. එකේ අදහස් වෙන්නේ පරිණත කෙනෙක් හැටියට බර්මය අහන්න, 80 වයස් පිරුණු කෙනෙක් හැටියට බණ අහන්න. දැන් බලන්න ඔබ වයස කීයේ ඉඳන්ද බණ අහන්නේ කියලා. අර ඒහි භික්ෂු භාවයේදී ඔය කියන්නේ 60 වයස් පිරුණු භික්ෂුන් වහන්සේ කෙනෙක් වගේ ඉදිරියේ පෙනී හිටිනවා කියන එකේ අර්ථය අරක පරිණත වූ කෙනෙක් හැටියට. එයා අවුරුදු 16 ශරීරයේ තිබ්බා, අවුරුදු 25 ශරීරයේ තිබ්බත් එයා පරිණත කෙනෙක් හැටියට, සම්පූර්ණ කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ ඉස්සරහා පෙනී හිටිනවා කියන එක. ඒක කයෙන් නෙමෙයි ඒක වෙනස් වෙන්නේ. ඔය ගැඹුරු අදන් තියෙන පින්නතුනේ පඬිවරුන්ගේ. ඒවා මේ පුහුදුන් අය අමුවෙන් ගත්තාම මහා ගොන් කතා කියන්නේ. තේරෙන්නේ සත වයස් පිරුණා කියලා කියන්නේ ඒකයි. පරිණත කෙනෙක් හැටියට. ඉතින් මම ඒක පොඩ්ඩක් වැඩි කරලා කිව්වා 80 වයස් පිරුණු කෙනෙක් හැටියට බණහන්. ඔබේ මොනවද ඇත්තටම අතහරින තියෙන්නේ? මොන වගේ දේවල්ද අපි අහලා බලමු. ඔබතුමේගේ මොනවද අතහරින් තියෙන්නේ? දරුවෝ ගැන තියෙන බැඳීම් වගේ ආසාව ගැන. ඔබතුමේගේ මොනවද අතහරින් තියෙන්නේ? ඉන්න තැන නිදහස් වෙන. දැන් කොතනද ඉන්නේ? ඉන්න තැන හඳුනගන්නේ කොහොමද? ඉන්න තැන තමයි වේදනාව. ඒ ඉන්න තැන හදාගෙන තියෙන්නේ කොයි විදියටද? මේක අවබෝධ කරගන්න ඕන, මේක තේරුම් ගන්න ඕන කියන තර විදියට හදාගෙන තියෙන ඉන්නතන. තව බලන්න ඒකේ වටපිටාව මොන වගේද කියලා. ඉන්න තැනින් නිදහස් වෙන්න, ගැලවෙන්න. එතකොට දැන් ගැලවෙන්න ඕනේ කියන එක ඉන්න තැන බවට පත් කරගෙන. ආයි තැනක් හොයන්න එපා. තැනකට නෙමෙයි, මෙතන එක තැනකින් නිදහස් වෙලා තව තැනකට යන්න නෙමෙයි. ඒ තැනේ නිදහස් වීම ගැන විතරක් කල්පනා කරන්න. ඊට පස්සේ කොහෙට ගියත් කමන්නේ. විශ්ව ඕන තරම් ඉඳ තියෙන, කොහෙට ගියත් කමන්නේ. සාධාරණත්වයේ මිනිස්යාගේ ස්වභාවය මම මෙතන ඉඳීවා මෙතන පිහිටාවා කියලා එයා හිතන්නේ. මං සුදුසු තැනක ඉඳි. ශාලාවකට ඇතුල් වුණාම එයා හිතන්නේ මට හවල් පුටුව ඕන වාඩි වෙන්න කියලා. එයාට ලැබිච්ච පුටුවක් කමක් නැහැ. එයාගේ සුදුසුකම් අනුව වේදිකා උඩ පුටුවක් හම්බෙයි, බිම පුටුවක් හම්බෙයි, ඉස්සරහා පුටුවක් හම්බෙයි, පිටිපස්සෙන් හම්බෙයි. එන්නේ සමහරලාට ශාලාවෙන් එළියටත් දායි. පුටුවක් හොයන්න එපා වාඩි වෙන්න. වාඩි වෙලා ඉන්න පුටුවේ නැගිටින්න. ආයි පුටුවක් හොයන්න එපා වාඩි වෙන්න. වෙනස් වෙන්න ඕන, වෙනස් වෙන්න ඕන කියලා නිකන් ගෝසාවක් හදාගන්න උමනාවක් නෑ. වෙනස් වෙන්න ඕන දේ වෙනස් වෙලා, නොවෙනස් වෙන්න ඕන දේ නොවෙනස් වෙලා, ඒක ස්වභාවයේ තීරණය. ස්වභාවය තුල තමා වෙන්නේ නැතුව ස්වභාවය තේරුම් ගන්න නම් අපිත් ස්වභාවික විය යුතුයි. තමාට ස්වභාවය තේරෙන්නේ නැණි කවදාම. තමනුත් ස්වභාවික විය යුතුයි ස්වභාවය තේරුම් ගන්න. අපි මේවයි මිදිලා යන්න ඕන අවශ්‍යතාවයම තියාගන්න හොඳ නෑ. එතකොට මහ නිරෝධය වගේ අවස්ථාවක් මාරය මවල පෙන්නවා. එතකොට අර තමන් දන්නේ වංචනික ධර්මයක් ඒක. තමන්ගේ අවශ්‍යතාවයේ දැවීම කියන එක පසක හැංගෙනෝ නිරෝධය වගේ ස්වභාවයක් එයාට පෙන්නවා. හරි හරි පරිස්සම් වෙන්න. එහෙමනම් අතර මං වෙනවා. විද්‍යානුකූලව යන්න ඕනේ. දැන් අපිට කොහේ හරි රටකට යන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට. ඕස්ට්‍රේලියාවට යන්න ඕනේ කියමුකෝ. මිනිහට දැඩි අවශ්‍යතාවයේ තියෙන්නේ. මාරය වගේ මිනිස්සෙකුට අහු වෙනවා. මල්ලි මං ඔයාව යවන්නම් කීයේද? විසි බලක් 25 යන්නේ අරගෙන එන්නකෝ කියලා අරගෙන ගිහිල්ලා මේ මිනිස්සයා මීගමුවෙන් බෝට්ටුවේ යවලා මේ තංගල්ලෙන් බස්සන රවුම් කරගෙන ඇවිල්ලා ඒ වගේ වුණොත් එහෙම දැඩි අවශ්‍යතාවය තිබුණට මදි විද්‍යානුකූල වෙන්න ඕන. නිකාම් පුජ්‍යලේ මතයක් විශ්වාස කරගෙන ඒක කළ බෝට්ටුව කරන එකල හරියන්නේ නැහැ. එයාගේ අවශ්‍යතාවයත් එක්ක යව බලන්න ඕන මේකේ යථා විද්‍යානුකූල බව. කොහොමද යන්න ක්‍රමෙන්, කොහොමද යන්න ක්‍රමෙන්, කොහොමද ප්ලෑන් එක, කොහොමද ඒක වෙන්න පුළුවන්ද, අද කරන්න පුළුවන්ද, අද මොකද්ද කියලා. නිකන් අවශ්‍යතාවය තිබ්බ මිනිස්සු බෝට්ටුව වල ගිහිල්ලා අතරම. අපේ ගම්පලාදි කොල්ල කට්ටිය ඉතාලිය අරන් ගිහිල්ලා තියෙන බෝට්ටුවේ. ඉතාලිය ගිහිල්ලා මගත් දුර ගිහිල්ලා කිව්වලු මල්ලි දැන් දවස් දෙකද තුනක්ද ගියාලු කොහමද බෝට්ටුව ගිහිල්ලා 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 ඇවිල්ලා කිව්වලු මල්ලි දැන් නම් හරි දැන් වෙරළටම ගහන්න බෑ බෝට්ටුව මූදට පණින්න පැනලා අයින්ට් එක පීනලා යන්න කිව්වලු. ඉතින් කොල්ලෝ පීනලත් ආවලු ගොඩට. ඇවිල්ලා එමින් කිව්වලු බස් එක නැගලා ගිහිල්ලා එහෙමයි ඊට පස්සේ අහවල් කෙනා අහවල් තැනට එනවා යාව අරගෙන යයි අනු කිව්වලු. දැන් පාරට ආවලු මහ රාත්‍රී උදේ පාන්දර හතරට පහට ඉතින් එළ පාට ඇවිල්ලා දැන් බලාගෙන ඉන්නවලු. බලාගෙන ඉන්නකොට ටික වෙලා තංගල්ල කියන බස් එක කියලා. ඒක ඉතාලියේ තංගල්ල කියන ඒ වගේ තංගල්ල කියලා බස් එකක් එනවලු. වලකට මේ මරසියා මේ දවස් ටිකක් විතරම අරගෙන ගිහිල්ලා බෝට්ටුවේ මම හරි හේතුව නිසා කරකවලා තංගල්ලට වස්සට ගිහින්. ඉතින් හරි ෂෝක් දේවල් මිනිස්සුන්ට වෙනවා. ඉතින් අර ඒ වගේ එහෙම යන්න බෑ. අපි හරියටම බලන්න ඕන මේ යන මාවත, මේ ගන්න ක්‍රියාමාර්ගය, මේ ගන්න තීන්දුව මෙතන 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 නිරෝධ වෙමින් පවතිනවද කියලා. අවශ්‍යතාවය ධර්මය අවබෝධ කර ගැනීමේ ශ්‍රද්ධාව වැඩි වෙනවා, වැඩි වෙලා ඒකට අවශ්‍ය කරන වීරිය ප්‍රඥාව මදි වුණාම ඒක කරන්න බෑ. එතන හැම කෙනෙකුටම තියෙන නිවන් දැකීමේ අවශ්‍යතාවය තියෙනවා. යම් ප්‍රතිශතයක් තියෙනවා. නමුත් ඒකට අවශ්‍ය කරන වීරිය තියෙනවා. දැන් හැමෝටම ඉහළ රස්සාවක් ඕන. නැත්නම් මොකද? සුදුසුක. පුහුණුව. ඊළඟට කැපවීම. ඒව බෑ. හැබැයි ඉහළ රස්සාවක් ඕන. හැමෝටම ඕන ඉහළ සුපිරි වාහනයක්. කැපවීම, නඩත්තු, ඒ කරන්න බෑ. ඒ වෙන්නේ හැමෝටම මොන හරි ජනප්‍රිය වෙන්න. ඒ ජනප්‍රියත්වයට අවශ්‍ය කරන සුදුසුකම්. තමන්ගේ වේදනා දෙන තැන, පිච්චෙන තැන, ගැලවෙන්න ඕන තැන, කුමක් නිසා කුමකින් පිලිස්සෙනවද කුමකින් දැවෙනවද කියලා බලන්න ඕන. කුමකින්ද දැවෙන්නේ? නිවන් දැකීමේ අවශ්‍යතාවය. හරි, දැන් නිවන් දැකීමේ අවශ්‍යතාවයද තියෙන? හොඳයි, නිවන මොන වගේද කියන්න බලන්න. නිවන් දකින කලින් ඉස්සෙල්ලා කනට ඇහෙන කතා කරන්න ඕනේ. නෑ, ඔහොම ඉඳගෙන සද්ද වැඩි කරන්න. ගෙදරදී සද්ද දාන්න ඕනේ. අර මාත්‍යත් එක්ක තද වුණාම ඒ සයිස් එකෙන් කතා කරන්න. පවතින දෙයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ නොපවතින දෙයක්. කිසිම එතකොට කිසිම දෙයකින් දැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතනට පත්වීම තියෙන. එතකොට පත් වෙන්න කොතෙන්ද? ස්වභාවයන් ටික අයින් වෙන්න ඕන. තමනොත් එතනින් නැති වෙන්න ඕන. ඉතින් දැන් ඉන්නවද තමන් කියලා කෙනෙක්? නිවන සොයන කෙනා ඉන්නවා. මොකද්ද හොයන්නේ? නෑ, කිසි ගැළපීමක් නෑනේ. දැන් ඇහෙන් දකින්න බෑ, කිසිම දෙයකින් දකින්න බැරි දෙයක් කියලා එක වචනයක් කියනවා. ආයි කියනවා නිවන සොයන කෙනෙක් ඉන්නවා කියලා. එතකොට එයා සොයන්නේ මොකෙන්ද හොයන්නේ? ඇහෙන්ද හොයන්නේ? එහෙම නැත්නම් වෙන දැන් හොයන කෙනා කවුද? දකින දේ මොකක්ද? හොයන කෙනා කවුද? දකින දේ මොකක්ද? ඊළඟ එක දකින දේ මොකක්ද? ශ්‍රද්ධාව තියෙනවා, නිවන් දකින ආශතාවය තියෙනවා, ප්‍රඥාවයි සිහියයි පොඩ්ඩක් මදි. හාමුදුරුවරුන්ට හතර ගාදෙ දාලා වැඳ වැඳ හිටියට ප්‍රඥාව සිහිය මදි අර ශ්‍රද්ධාව නිසා. ඉවසීම තියෙනවා, හොඳයි. කන්ති ගුණය තියෙනවා. නිස්සරණේ තියෙන හොඳයි. ඇලීමේ ස්වභාවය අඩුයි. නංගුරං අරගත්ත පමණින් බෝට්ටුව ගමන් කරන්නේ. වාහනයක හැම්බ්‍රේක් නිදහස් කරයි කියලා වාහනයක් ගමන් කරන්න එතන ඉඳලා ජීවර් දාලා මේක කරලා පරිසරෙ ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒ වගේ ඒ නිස්සරණ අධ්‍යාසය කටයුතු කරන ස්වභාවය තියෙනවා. ශ්‍රද්ධාව අවශ්‍ය ප්‍රමාණයට තියෙන තා ටිකක් සිහිය සහ ප්‍රඥාවෙන් තමන් කියන, තමන් ප්‍රකාශ කරන, තමන්ම හිතන දේවල් පරස්පර වෙන්න බෑ. පුළුවන් දෙයක්, සරල දෙයක්. දැන් මමම වෙනවා, මේක නිවන හොයන කෙනා මමම වෙනවයි කියලා ඒක හැමදාම තියාගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. ඒක වෙනස් කරන්න පුළුවන්. තමන්ම දැන් මේ නිවන හොයන කෙනා මමම වෙනවා කියලා තමන් දකිනවා නම් ඒක විසඳුම. ඒක නිරෝධය මොකක්ද? හරි, එතනින් අයින් වෙන්නේ කොහොමද? හරි, අයින් වෙන්න ඕනේ කියන එක දැන් දන්නවනේ. මේ එතනින් නිරෝධ වෙන්න ඕන කියලා දන්නවා, නිදහස් වෙන්න ඕන කියලා දන්නවා. ඊළඟට තියෙන කාරණේ තමයි කොහොමද මේ නිරෝධ මාර්ගය? මොකක්ද මේ මාර්ගය? මොකද මෙතන අයින් වෙන්න කරන්න ඕන? ධර්ම මනසිකාරයත් අරගෙන, හොඳට අහපු බණවලින් උපදේශත් අරගෙන, තමනුත් දර්ශනය අවදි කරලා ඒකට උත්තරේ හොයලා ප්‍රායෝගික කරගන්න පුළුවන්. දැන් ශ්‍රද්ධාව නැමැති මනස තුළ යම් කිසි ශ්‍රද්ධාව හේතුවෙන් හටගත්ත සමාධියක්, සංසුන් බවක් තියෙනවා. ඒ සංසුන් බව විඳගෙන මෙහෙම ඉන්නවා වයසට යනකම්. වයසට යනකම් නා කියනකම් මැරෙනකම් එහෙම ඉඳලා හරියන්නේ. ආ ප්‍රඥාව වර්ධනය කරන්න ඕන, සිහිය වර්ධනය කරන්න ඕන. ඔළුව ටිකක් ඇක්කුම හැදුනට ඒකට බය වෙන්න එපා. ඔළුව පුපුරන්න එනවා. ඔළුව පුපුරන්න එනකොට නිවන් මඟ දැක්ක අය පුපුරනවා නම් පුපුරක් දාවි කියලා හිතුවා. පුපුරනවට බයයි, මැරෙනවට බයයි, අයියන්නේ. අර මම දවසක් කිව්වේ බෙල්ල වැල්ලා ගන්න කිව්ව මිනිස්සෙක් ගහේ ණයක් ඉන්නවා කියලා ආයුධවගෙන. මේ සියල්ල අත්හරින්න යන මිනිස්සයා පොඩි ඔලුව කැක්කමක් හදනම් ඔලුව කකියනවා කියලා එනවා. යුද්ධට යන මිනිස්සයා ඒ ඉස්සරහින් අතුරු වගේක් එනවා කියලා ආයුධ දුවනවා. යුද්ධට යන මිනිස්සයා යන්නේ අතුරංග පෙරලගෙන යන්න මිසක් මේ අතුරු දැක්කම ඇඟෙන්න දුවන්න නෙමෙයි. ඒකනේ බුදුහාමුදුරු බට ඇතෙක් වගේ වෙන්න කියන්නේ. මේ නිවන් මඟ දැක්කේ, නිවන් දැකලා තියෙන ලෝකේ කාල වතුර බීපු මිනිස්සු ඔක්කොම. අපි කීවට කියන්නේ ලෝකේ කාල වතුර බීව කියලා. නිවන් දැක්කේ, දැක්කනම් දැකලා ඉන්නේ හොඳම අණ්ඩේ ටික. හොඳට බලන්න බණ කියන සෙට් එක ඔක්කොම මාර අණ්ඩේ ටික. හොඳම අණ්ඩ බහල්ලා ටික. මාත් ඉතින් ටිකක් ඒ වගේ තමයි. ඒ කියන්නේ ඇඟ පුරා මොලේ. ප්‍රඥාවලු විතරක්ම බර අයත් නෙමෙයි, වීර්යය විතරක්ම තියෙන අයත් නෙමෙයි, ශ්‍රද්ධාව පමණක්ම තියෙන අය නෙමෙයි. ශ්‍රද්ධාව විතරක් තිබුණොත් එහෙම නිවන් දකින්න හරි අමාරුයි. අපිට මුසු වෙන්න ඕන. ඉන්දියක් හදනකොට වතුරට හරියන්න කහට තියෙන්න ඕන. කහට හරියන්න සීනි තියෙන්න ඕන. තා පොඩ්ඩක් ඒකට හරියන ප්‍රමාණයට ඉඟුරු තියෙන්න ඕන. ඉතින් ඔහොම වුණාම තමයි කහට බැලන්ස් වුණාම තමයි ඒක රහ තියෙන්නේ. ආන්න මේ වගේ තමයි ධර්මයේ දකින්නෙත් මේවා හොඳට සමබර වුණාම. වීණාවක් වයන්නෙක් වගේ වෙනවා. හරියට ඒ තත්තික හරියට ඇදිලා තියෙන්න ඕන ඒ ස්වර මතුවෙන විදියට. වැඩියෙන් ඇදලා තියෙන්නත් බෑ, අඩුවෙන් ඇදලා තියෙන්නත් බෑ. අර එයා අතුල් අතුල් බලබල එයා කරන්නේ ඒකයි. ඒ කන තමයි ඒක දන්නේ, ඒ ස්වරය මතුවෙන්නේ. හා උණ බට වලින් එහෙම ගාන්ට ගාන්ට මේව කරලා ඒකෙන් හදන ඒ සොරය මතුවෙන. ඊළඟට වීදුරු වල වතුර පුරවල වතුර ගානට හිස් කර කර තට්ටු කරලා එයා හරියට හදා ගන්නවා මේ මේ ඉන්නේ ඒ සොරය කියලා. ඒක කනේ විද්‍යාව, සංගීතයේ හදාරපු අයට ඒක පුළුවන් කරන්න. දැන් මේ මේ විදර්ශනාවේ මනෝසේ විද්‍යාව හොයා ගන්න කෙනාට තට්ටු කරලා එයා බැලුවාම එයා දන්නවා මනස මෙතන තියෙන්නේ මොන වගේ තත්ත්වයක්ද. ලෝභාන්තයද, ද්වේෂාන්තයද, මෝහාන්තයද, ප්‍රඥාවේ මදිකමද, ශ්‍රද්ධාවේ මදිකමද, වීරිය අඩුකමද, වැඩිකමද. අර වීදුරුවට එයා වතුර අඩු නම් පුරවන දා පොඩ්ඩක් පුරවන තට්ටු කරලා එයාට අවශ්‍ය කරන සොරේ ගන්නවා. වැඩි නම් චුට්ටක් අඩු කරනවා, අඩු කරලා තට්ටු කරලා බලනවා. හරි, ඒ වගේ අපේ මනස එවයානස් කියන තත්ත්වයට. මොකද එවයානස් කියන එක ඉංග්‍රීසි තේරුම, ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම ඔය වුණාට මහත්තයා කිව්ව එක හරි. නමුත් ගොඩක් අය ඒකට හිතාගෙන ඉන්න එක නෙමේ. නෑ, මහත්තයා කිව්ව එක හරි. එවයානස් කිසිම තැනක නැති බව. කිසිම තැනක නැති බව. දැන් කොහේ හරි ඉන්නවනේ. ඉන්න ඕනේ කියලා හිතන් ඉන්නවා. ඒ කියන්නේ නිවනක් මම දකින්න ඕන. ඒක තමයි දෝෂේ. නිවන මම දකින්න ඕනේ කියන තැන ඉන්න එපා. නිවන මම විඳින්න ඕනේ කියන තැන ඉන්න එපා. නිවන මගේ හිතට අසු වෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න එපා. ඒක මගේ හිතෙන් වට කරගන්න ඕනේ කියලා හිතාගෙන ඉන්න එපා. නිවන අර නිකන් සරුවඥ ධාතු ගෙනල්ලා කරඬුවක තියා ගන්නවා වගේ ගෙනල්ලා ඉවරලා මෙහි තියාගෙන ඉන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට කිසිම තැනක නැති එකක් ඇයි හොයන්නේ? ඔතන තියෙන්නේ සෙවීමේ නොසෙවීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එහෙම නිසා සෙවීමට හෝ නොසෙවීමට ඔබතුමිය යන්න ඕනේ නැහැ. සෙවීමේ හෝ නොසෙවීමේ ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමියට තියෙන්නේ තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක්. ඒ තියෙන සත්‍යය තේරුම් ගන්න. එතන ඒ මොකද්ද එතන ඒ කියලා තේරුම් ගන්න. තේරුම් ගන්න නැතුව ඒක විසඳ ගන්න බෑ. මුල් බෝලේ පැටලවුණොත් පැටලවෙන කොහොමද කියන තේරුම් ගන්න. තේරුම් අරගෙන තමයි ඒක විසඳන්න පුළුවන්. වේදනාවට සමාධියට ඇබ්බැහි වෙන්න හොඳ නෑ. සමහර අය ඉන්න සමාධි වලට ඇබ්බැහි වෙච්ච අතාරින්න බෑනේ. ඒ අයිතිකාරයෙක් නැති දුරගතනේ මෙහෙ ගෙනල්ලා තියන්. වහම ඒක අරන් එල්ල මෙතනින් තියන්. අරන් එන්න වහම ඒක දෙන්නේ ආයි. අද ඇතු ඉන්න බලාගෙන. කිසිම තැනක තමන්ගේ මනස නැත්තම් කිසිම වේදනාවකට තමන්ගේ මනස බැඳෙන්නේ නැහැ. අහුවෙනවද ඒ සත්‍යෙ? අන්න ඒක දිගේ යන්නේ. ඒ එතන ඉන්න බලන්න. ඒක නිවන නෙමෙයි. ඒක පාර. ඒ එතන ඉන්න. අයර් පරණ තැනට යන්න එපා. ඉන්න තැනට යන්න එපා. කිසිම තැනකට හසු නොවුණු තැන. අර බිඳවන තැනට වඩා එතන සෞම්‍යයි. එතන හොඳයිද? අන්නහරි එතන ප්‍රගුණ කරගන්න ගිහිල්ලා ප්‍රගුණ කරගෙන ඉදිරියේදී ප්‍රශ්නයක් ආවොත් එතන කතා කරන්න පුළුවන්. තව කාට දෙන්න ඕන කතා කරන්න? අලුත් ස්වභාවයක් තියෙනවා, පරණ ස්වභාවයකුත් තියෙනවා. අලුත් ස්වභාවය පරණ ස්වභාවය මෙහෙම මෙහෙම දෙපැත්තට යනවා. අලුත් ස්වභාවයට එන්න, පරණ ස්වභාවයට ගන්න බා. අලුත් ස්වභාවය හොඳයි. ඒ ස්වභාවය පුරුදු කරා. එතකොට ටිකක් රිලැක්ස් සෙන්ස් වෙනවා. හොඳයිනේ. ඒකට තමයි අලුත් ස්වභාවය කියන්නේ. නෑ, අලුත් ස්වභාවය හිස හිර කරමි.
ඒ සම්බන්ධයෙන් ලැබෙන ඒක තේරෙනවා. රූපේ ඇති වැඩක් නැති බව, ඒක නිකන් පිටලා යන නිකන් මාකරපත් වෙන දෙයක් කියලා දැනගෙන ඒ තාම සමානලට මේ
තේ ඔබ ওই වචන දැන් ওই වචන ටිකෙන් ඔයා කියන්න හදන දේ මම ඔයා වාඩි වෙච්ච ගමන් කිව්වා ඔයාට. පරණ ස්වභාවය සහ අලුත් ස්වභාවය කියලා දෙක. පරණ ස්වභාවයට යන්න එපා, අලුත් ස්වභාවයේ ඉන්න කියලා. වචන 1000කින් කියන්න හදන දේ මම වාඩි වෙනකොට ඔයාලට මතක් කරේ ඒකයි. ඉතින් අලුත් ස්වභාවය ඔබට තේරෙනවා නම් හොඳයි කියලා. ඒ අලුත් ස්වභාවය තුළම දැන් සැකයක් හිතන්න හොඳ නැහැ. පරණ ස්වභාවයට ආයන්න ඕනද කියලා දැන් සායනහන්සේ හරියට මතක් කරලා දෙනවා ඔබට. මොකද්ද? අලුත් ස්වභාවයේ ඉන්න. පරණ ස්වභාවයට යන්න, අලුත් ස්වභාවයේ ඉන්න. ඒ කාලේ මේ දුප්පත් ළමයෙක් බුදුරජාණන් වහන්සේ කාලේ වැරහිලි ඇඳගෙන හිටපු යාචක ළමයෙක් මහාන වුණා. මහාන වෙන කාලේ මෙයා කර වැඩි අර යාචක ඇඳුම් ටික ගස්බෙනේක හංගලා තියලා මෙයා ඇවිල්ලා සිවුරු පොරවගෙන සිදුන්න සිවුරු ඇඳගෙන මහාන වුණා. නමුත් මෙයාට කොච්චර බණ ඇහුවත් මෙයාට අර අර පරම සූට් එක යාට මතක් වෙනවා. නෑ, ගිහිල්ලේ වෙලලා හැමදාම මේ මේක ඇඳ එළියට ගන්න ඕබෙනේ. එළියට අරගෙන බලලා මේක ඇඳගෙන මම ආයි අර හිටපු තත්ත්වයට යනවද, මේ සිවුර ඇඳගෙන මෙහෙම මහන වෙලා ඉන්නවද කියලා ඩිංගක් වෙලා කල්පනා කර කර ඉඳලා ආයි ඔහ ගස්බිනේ ගහලා ආයි යනවා. ආයි පන්සලට යනවා. ඔය විදිහට මෙයා ගස්බිනේ ගාවට ආපු ගියපු පාර කොච්චරද කියනවනම් වෙනම පාරක් හැදුණා. අඩි පාරක් අර බැද්ද පෑවිලා අඩි පාරක් හැදුණා. කට්ටිය බලන මොකද්ද මේ පාර කියලා. ඒ තරමට අදෙන්ට යනවා ආයි බලන. ඒ වගේ අර පරණ ඇඳුම් ටික පරණ ස්වභාවය දෙනවා. ඔතෙන්ට යනවා, ගිහිල්ලා බලනවා මම පරණ ස්වභාවයට එනවද. බෑ ඒක හරි වේදනාකාරී, එතන එච්චර හරි නෑ, එතන මහා උල් ගොඩක්. ආයතරින් තියෙන ආය අලුත් ස්වභාවයෙන් අලුත් ස්වභාවයේ ඉන්නවද. ඉතින් අර මෙයාට බේර ගන්න බෑ. ඉතින් මෙහෙම 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 කියලා එයා හරියටම තේරුම් ගන්න ඕන මම අලුත් ස්වභාවයේ ඉන්න ඕන පරණ ස්වභාවයේ කියලා. සාවිඥාස මතක් කරනවා. ගොඩාක් හිත හිත රැවෙන්න ඕනේ. ඔබට වඩාත් වාසිදායක හොඳ මිහිරි ශාන්ත මාවතක් ලැබිලා තියෙනවා. ඒ අලුත් ස්වභාවයේ ඉන්න, ඒ අලුත් ස්වභාවයේ ඉඳි හිසට ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ. පරණ ස්වභාවයට ගියාම හිසට ප්‍රෙෂර් එකක් දෙන්න ඕන. හිසට ප්‍රෙෂර් එකක් දීපු ගමන් ඔළුව වහ කියනවා. පරණ ස්වභාවයක හිසට ප්‍රෙෂර් එකක් දෙන්න වෙනවා. අලුත් ස්වභාවයකදී හිසට ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ. එතකොට නෝමල් රිලැක්ස් වෙනවා. අන්නේ ප්‍රෙෂර් එකක් දෙන්නේ නැති එක අලුත් ස්වභාවය. එතනින් එහෙම වර්ධනය වෙන්න දුන්නාම ඒ ශාන්තිමත් පැලේ තමයි වර්ධනය වෙලා මහා ප්‍රණීත ශාන්ත සෙවණක් සාදා දෙන්නේ. ඒක හිසට බර කරගන්න උවමනා එකක් නෙමෙයි. අපි මේ ගොඩාක් දේවල් අපිට මේ පැටලිලා තියෙන්නේ අපි මේ ස්වභාවයට හා සත්‍යයට ඉඩ නොදීම. මේ සත්‍යයන්ට සත්‍ය අවබෝධ නොවීමට හේතුව ස්වභාවයට හා සත්‍යයට ඉඩ නොදීම. හදවත සත්‍යයට ඉඩ දෙන්නේ නැහැ. පුජ්‍යලත්වයට ඉඩ දීලා තියෙන්නේ. ස්වභාවයට හා සත්‍යයට ඉඩ දෙන්න. ඊට පස්සේ ඔබ මුකුත් කරන්න ඕනේ නැහැ. මේ නිවන් දකින්න පුජ්‍යලයට බෑ කියන්නේ ඕකනේ. නිවන් දකින්නේ ගැහැණියක්, නිවන් දකින්නේ පිරිමියෙක්, නිවන් දකින්නේ හාමුදුරු කෙනෙක්, නිවන් දකින්නේ තනතුරක්. ගැහැණියෙක් නිවන් දකින්නේ, පිරිමියෙක් නිවන් දකින්නේ, නපුසකෙක් නිවන් දකින්නේ, හාමුදුරු කෙනෙක් නිවන් දකින්නේ, ඒ ඔක්කොම මොකද්ද? සම්මුදිත ආනන්තරනේ. එහෙමනම් ඔබ ඒ කිසිවෙක් නොවීම බලන්න ඕන. අන්න එදාට නිවන් දකින්නේ. මම පිරිමේ හැටියට ධර්මයේ හෙව්ව හම්බුන්නේ නැහැ. හාමුදුරු කෙනෙක් හැටියට හෙව්ව හම්බුන්නේ නැහැ. ඊට පස්සේ මම වෙන එකකට ගියේ නැහැ. ඊට පුතණින් නිදහස් වෙලා බැලුවා. නිදහස් වුණාම දැක්කා. පිරිමියෙක් නිවන් දකින්නේ එච්චරයි කියන තේමුව. ස්ත්‍රියක් නිවන් දකින්නේ කවදා? නපුසකයෝ කිට්ටුවටවත් එන්නේ නිවන් මග. මොකද මේ මිනිහට දෙපැත්තම නැහැනේ. ගෑනු ඉමෝෂනල් තත්ත්ව භාගයයි, පිරිමි ඉමෝෂනල් තත්ත්ව භාගයයි. පද යන පිරිමි ඉන්නේ. පිරිමෙන් නම් පිරිමියෙක් වෙන්න ඕන, ගෑණියෙන් නම් ගෑණියෙක් වෙන්න ඕන. එතකොට පුළුවන්. මහාන කරන්නේ නැත්තේ ඒකනේ. දෙකට මැද ඉන්න මිනිස්සු මහාන කරන්නේ නැහැ. එක ගෑණියෙක් වෙන්න ඕන, එක පිරිමියෙක් වෙන්න ඕන. නැත්තම් විකාරයක් වෙනවා. හැබැයි ගෑණියෙක් නිවන් දකින්නේ නැහැ, පිරිමෙන් නම් දකින්නේ නැහැ, වෙනාන් කෙනෙක් නිවන් දකින්නේ නැහැ. කිසිවෙක් නොවු තැන අවදිය නිවන් දකින්නේ. කිසිවෙක් නොවේ බල ප්‍රශ්නයක් විසඳ ගන්න හරි ලේසි. කිසිවෙක් නොවේ බලන්න. මේ කිසිවෙක් නොවු අය කිසිවෙක් වෙලා ඉන්න අයට වඩා ධර්මය හරි උජුපටි බන්න බව ඇත. කෙලින්ම සාධාරණත්වයේ නීතියක් දෙනෝ. ඒ නීතිය තුළ සම්මුති පරමාර්ථ තුලින් අවදි වෙලා එයාට අයිති තැන එයා ඉන්නෝ. එයාට අයිති නැති තැනින් එයා අයින් වෙලා ඉන්නෝ. හරි උත්තරේ හරියට ගන්න පුදුම ඍජු බවක් තියෙනවා. ආයි කාටවත් එක අවිවවා යන්නත් බෑ. ඒකට හේතුව සම්පූර්ණ සාධාරණයි, සම්පූර්ණ බැලන්ස්. අයි කාටවත් එක ඉක්මවන්න බෑ. මේකට එක්ක ඉන්නව නම් ඉඳපන්, නැත්තම් ඵලයන් කියන වටවටම ඍජුයි. ශාන්තිය ඔබ ළඟ තිබෙද්දී ඔබ ඒක භුක්ති විඳින්න පුරුදු වෙන්න. ඔබේ ආහාරය ඔබේ නිවහන බවට පත් කරගන්න. ආයි නැවත නැවත පරණ තියෙන කඩමාල බලන්න යන්නට එපා. තනියෙන් හුස්ම ගන්න පුළුවන් නම් හුස්ම වැටෙනවා නම් වෙන කෙනෙක් මොකටද කියලා එයාට ජීවත් වෙන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට විතරක් අරමුණට ඇවිල්ලා ඒ අරමුණ තුළ නොඇලීමෙන් ක්‍රියාත්මක වෙලා ආයි තමන්ගේ අර කිසිදු අරමුණක් සමග ඇලීමක් ගැටීමක් නැති සත්වයේ පුජ්‍යලයක් නැති ස්ත්‍රිය පුරුෂයෙක් නැති තැනට ඇවිල්ලා වාසය කරන්න පුළුවන්. තර්ක විතර්ක නැති ප්‍රශ්න උත්තර නැති තැනට ඇවිල්ලා වාසය කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මේ ධර්ම කරුණ එකක් හැලුවොත් ධර්මයේ වර්ධිනවා. සත්‍යයේ පුජ්‍යලයක් නැහැ, ස්ත්‍රිය පුරුෂයෙක් නැහැ කියන දේවල් හරියට ප්‍රායෝගික වෙන්න ඕන. එකක් හැලුවොත් එහෙම එයාට රෝද හතරක් ඕන වාහනේට තුනක් හයි කරන් ගියා වගේ තමයි. ඊළඟට නට්ටික බාගට හයි කරන් යන්න බෑ. හරියට තද කරගන්න ඕන. ඒකයි උජුපටිපන්න භාවය කියන්නේ ඒක. හරි දේ හරියට ගන්න ඕන. ඔළුවට කරන්න වැඩක් තියෙනවා නම් ඒ ලෞකික වැඩක් තියෙන ඔළුවට කරන්න. ඔළුවට කරන්න කිසි වැඩක් ඉතුරු වෙන්නේ නැහැ. ඔළුව තුළ හරිය සෞම්‍ය ගලා යෑමක් යන්නේ මේ සත්පුජ්‍යල ආත්ම ගුණයෙන් තොර අවදිය. හේ කර කීමට කියන්නේ බොරුවක් නොකියන මිනිසෙකුට කිසිවක් මතක තබා ගැනීමට අවශ්‍ය නැත. දැන් මම මෙතන ආගමක් උගන්වන්නේ නැහැ. ඒ නිසා මම බුද්ධාගම මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. පොතට හරියටම ගැලපෙනවද කියලා කල්පනා කර කර ගලපන්න ඕනත් නැහැ. මගේ ඔළුවට මට ප්‍රෙෂර් එකක් අමාරුවක් මම දෙන්නෙත් නැහැ. ඊළඟ පාර මම මොකද්ද කියන්න ඕන කියලා මේ වැඩසටහනක් හැටියට මේක ඇදගෙන යන්න මොනවා හරි කියන්න ඕනත් නැහැ. හැමදේම ස්වභාවය තුළ ජල දහරාවක් ගලාගෙන යනවා. හැරෙන වංගුවකින් හැරිලා වැටෙන තැනකින් වැටිලා ගලා යන තැනකින් ගලාගෙන යයි. කැලණිගඟ ආරම්භ වෙන්නේ නැත් එහෙමනේ. ඌ කවුරුත් ඇවිල්ලා කබල දුන්නේ නැහැ. ආ බහින්න ඕන තැන මෙතනින් කියලා එයාට බහින්න පුළුවන් තැන් වලින් බැහුන බැස්සා. ඒකයි ඔය වංගු අරෝමේ ඔක්කොම හැදිලා තියෙන්නේ ඒකයි. මේ විදිහටම දැනුම් ගලාගෙන යනවා. වැඩි වුණාම ප්‍රසාරණය වෙලා තව දෙපැත්ත හාරගෙන යනවා. එයාට ඉඩ හදාගෙන යනවා. වතුර වගේ වෙන්න නෙමෙයි වතුරම වෙන්න. ඔයා ඒ ඒ ඒ දේ එයා දැනගන්නවා වඩාත් හොඳ විදියට වඩාත් සෞම්‍ය විදියට එතන කොහොමද මුහුණ දෙන්න පුළුවන් කියලා. ස්වභාවයට ඉඩ දුන්නාම තමන් දන්නවා තමන්ගේ ජීවිතේ එහෙම ගලාගෙන යනවා. ඒ අවශ්‍ය විදියට එයා මුහුණ දීලා හොඳ දේ හොඳ විදියට හොඳ ආකාරයට හැමදේම සිද්ධ කරගන්න සිද්ධ වෙන ස්වභාවයක් එයා හට ගන්නවා. හැබැයි අපි මේ ධර්මයෙන්වත් අන්තයකට යන්නේ නැහැ. ධර්මය කියලා කවමදාකවත් ප්‍රේම එකක් හදාගන්නේ නැහැ එයා. නිදහස් චින්තකයෙක් වෙනවා කියන්නේ ඒක. නිදහස් දාර්ශනිකයෙක් වෙනවා කියලා කියන්නේ එයා මොනම බැම්මකටවත් අහු වෙලා නැහැ. තක්ක තක්ක විචක්කන. ඒ නිසා ධර්මය කියලා එකක් ඔළුවේ මල්ලක් හදලා ඔළුව උඩ තියන් යන්නේ නෑ. එවලටයි එයා අවදි වෙන්නේ. එවලේවලේ අවදි වෙන්නේ, එවලේවලේ පාර දකින්න, එවලේවලේ ගමන් කරන්නේ. අරමුණක් නැතුව අදිෂ්ඨානයක් නැතුව නෙමෙයි. බුදු කෙනෙකුට උනත් අරමුණක් තියෙනවා, අදිෂ්ඨානයක් තියෙනවා. හැබැයි ඒක උපදින්නේ නොඇලුණු, නොගැටුණු, නොබැඳුණු, අවේදීත, අසංකාරික තැනකින්. අන්න ඒකයි වැදගත් වෙන්නේ. ඈ මොකද මේ ඇලුණු ගැටුණු මනසකින් ඉස්සරහට යන ස්වභාවය නෙමෙයි මේ මතක් කරන්නේ. තමන් තමයි දන්නේ තමන්ගේ මනස හරියටම සුසර වෙච්ච තැනින්ද, ශාන්තිමත් වෙච්ච තැනින්ද මේ දේ ගන්න. අපි හිතමු සැර ඍජු වචනයක් කතා කරත් ඒ වඩාත් නිවුණු තැනකින්, වඩාත් ශාන්ත වූ තැනකින්, වඩාත් ශාන්ත වූ වන විදියට අනිත් කෙනා දවන විදියට කතා කරන්නේ. දැව්වත් එයාට ඒ දැවීම තුළ නිවන විදියට. හරියට අර වෛද්‍යවරයෙක් තුවාලයක් සෝදනවා වගේ. එයා පොඩ්ඩක් රිදෙව්වත් නිවීම පිණිස රිදවන්. සුවපත් කිරීම පිණිස රිදවන්. එහෙම නැතුව දැවීම පිණිස කියලා රිදවන වෛද්‍යවරුත් ඇති. නමුත් ඒ හොඳ වෛද්‍යවරයා එහෙම කරන්නේ නැහැ. ඒ වගේ අර හොඳ වෛද්‍යවරයෙක් වගේ චක්කුපාල හාමුදුරු වැරදි වෙදකමක් කළා, ඇස් දෙක අන්ධ වෙච්ච හැටි දැක්කනේ නේද? ඇස් දෙක වෙලා හිටියා, ඇස් දෙක හොඳ වුණා. ගාස්තුව දෙන්න වෙයි කියලා හොඳ වෙච්ච කෙනා කිව්වා, අනේ හොඳ නෑ මේ, තාම පේන්නේ නෑ කිව්වා. මේ හොඳට පේනවා. එහෙමද? එහෙනම් මේ බේතත් දාමු කියලා ඉවර ඇස් දෙක අන්ධ වෙන දැම බේත. ඒ කර්ම විපාක ගන්න බලන්න. ඒ හොඳ වෘත්තියක් කළත් ඒ ඕනම වෘත්තියකින් පින් වගේම පෞරස් කරගන්න පුළුවන් කියන්නේ. දැන් එයා 1000ක් ගැස් සූපත් කරන්නේ නැති. නමුත් කර්ම විපාකයේ වශයෙන් නැගි මොකද? තමන් ගැස් අන්ධ වෙනවා. හැබැයි අර 1000ක් ගැස් සූපත් කිරීමේ බලයට ආධ්‍යාත්මික ඇස, නිවනේ ඇස උදා වුණා. මස් ඇස් දෙක අන්ධ වුණා. එක්කෙනෙක්ගේ ඇස් අන්ධ කළාට තමන්ගේ ඇස් දෙක, මස් ඇස් දෙක අන්ධ වෙනවා. දහසක්ගේ ඇස් පෑදුවට තමන්ගේ ප්‍රඥා ඇස ආදීන. අපි අනුන්ට වේදනා දුන්නොත් ඔළුවට, අපේ ඔළුවටත් වේදනා එනවා. අපි අලුත් අනිත් අය රිදෙව්වොත් ඒ වේදනාව අපිටත් එනවා. අපිට පුළුවන් ද කවුරු හරි රිදවලා අපිට සතුටින් ඉන්න? නෑ. අපි හැමෝම සන්තෝෂෙන් තිබ්බොත් තමයි අපිට සතුටින් ඉන්න පුළුවන්. ඒ නිසා අපි හැමතිස්සෙම බලන්න ඕන අනිත් කෙනා සතුටින් තියන්නේ කොහොමද කියලා. ඒක අපි සතුට වෙන්න යන්න ඕනේ. අපිට ඒක ස්වභාවයෙන් ගලාගෙන එනවා. සතුටින් ඉන්න හේතු වෙනවා. දැන් මට සතුටින් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න හේතුව හැටියට මම දකින්නේ මම ශාන්තිය බෙදා දෙන නිසා. අනිත් අය නිවන නිසා, අනිත් අය නිවන නිසා මටද නිවීමෙන් ඉන්න පුළුවන්. අපේ මානසික ධනය තියෙන සන්තුට්ටි පරම ධනය තියෙන සතුට කියන ධනයෙන් පෝසත් වූ ආඩ්‍යෝ පිරිසක් වෙන්න ඕන. එතකොට අපි දුප්පත් නැහැ. අපි බස් එකේ ගියත් hina වෙවි යන්නේ, පාරේ ගියත් hina වෙවි යන්නේ. අර කොක්කාර දමදම මේ කරුණ මුල් කරගෙන, අදහස් මුල් කරගෙන, හාස්‍ය මුල් කරගෙන, අර අන්ධභාවයෙන් සිනාසීමේ සතුට නෙමෙයි අවබෝධයෙන්. ඒ ඒ ආර්ය භූමියට පත්වෙච්ච අයට ආර්ය ශ්‍රාවකයන්ට තියෙන සතුටක් තියෙනවා. ඉතින් නිවන සතුට වෙන්නේ ඇයි? විඳින්න නැති නිසා. අපි ජීවිතේ පුළුවන් තරම් උත්සාහ කළා දුක දුරු කළා, සැප වේදනාව හැමතිස්සෙම හිතේ රඳව ගන්න. ලෝකේ හැමෝම මිනිස්සෙක්ම උත්සාහ කරන්නේ ඒක. දුකෙන් අයින් වෙලා දුක පේන්නේ නැති වෙන විදියට හදාගෙන පුළුවන් තරම් සැප වේදනාව වටපිටාවේ තියාගන්න. ඒ වුණාට අපි කලක් යනකොට තේරුම් ගන්නවා මොකන්ද? වේදනාව දුකක් කියලා. හිතේ වේදනාව කියන්නේ දුකක්. සැප වේදනාවක් ලැබුණා ඒක දුකක්. සමහර අය ආදරය කරුණාව නැහැ කියලා සමහර අය මැරෙන්න හදනවා. ආදරය කරුණාව ලැබුණොත් වැඩිපුර හම්බුනොත් එහෙම ඒක දරා ගන්න බෑ. ඒකත් දුකක්. දරුවන්ගේ ආදරය බැඳීම වුණත් ඒකයි. දරුවෝ සමහර අය ආදරේ නැහැ කියලා දුක් වෙනවා. දරුවන්ගේ ආදරය කරුණාව වැඩි වුණොත් ඒකත් දරා ගන්න බැරිය. හැම දෙයකම එහෙමයි. මේ වේදනාව දුකක්. එතන ඉලක්ක කරන්න යන්න එපා. ස්වභාවයෙන් ඒක අට ගන්න දෙන ඉච්චරයි. ඉලක්ක කරන්න යන්න එපා. ඔබ ස්වභාවයෙන් නම් නිවැරදි නම් ඔබ ස්වභාවයෙන් නිවැරදිව ඔබ ගලාගෙන යයි. නිවැරදි වෙන්න ඕනේ නෑනේ. නිවැරදි කෙනෙකුට නිවැරදි වෙන්න ඕනේ නෑ. එච්චරයි. නිවැරදි කෙනෙක් මේ ලෝකෙ නිවැරදි වෙන්න යන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ගේ උදාහරණ හොඳම දේ. බුදුරජාන් වහන්සේට චින්චිමානිකාව ඇවිල්ලා අර මහා සෙනග මැද ඇමතිවරු මැද කිව්වා, ඔයා මෙතන මාර බණ කපිත්තා, මාව හැමදාම රැයට ගෙන්න ගත්තා, දැන් මගේ බඩේ ඉන්න ඔයාගේ ළමේ මොකද මේකට කියන්නේ කියලා හුවා. ඊට පස්සේ කිව්වා, නැගණිය ඒක ඔබ දනී මා දනී කිව්ව ඇච්චරයි. අයියෝ මේ මන්නේ මේ බොරු කියන්නේ, මෙයා මාවල්ලන්න හදනෝ. එහෙම කිව්වේ නෑ. මොකද කියන්නේ? නැගණිය ඔබ දනී මා දනී ඇච්චරයි. බලන්න, නෙවැරදි වෙන්න ඕනේ නෑ සත්‍යවාදී කෙනෙකුට. කාටවත් නෙවැරදි වුණේ නෑ. හරි, ඇමතිවරුන්ට කිව්වේ නෑ මෙයා බොරු කියන්නේ, රැවටෙන්නේ එපා, ඕගොල්ලෝ රැවටෙන්න එපා. ඈ උත්සාහ කරෙත් නෑ මේ ඉන්න පිරිස. මේ ඇමතිවරු ටික තරහා වෙලා ගියත් එකයි හිටියත් එකයි. බුදු කෙනෙක් මේ ඉස්සරහා ඉන්න පිරිසකින් කිසි දෙයක් බලාපොරොත්තු නොවි ලෝකයට දායාදයක් දෙන පිරිස මාත් අඩු වැඩියෙන් එහෙම තමයි. අන්නේ කිසි කෙනෙකුගේ මුකුත් බලාපොරොත්තුවක් නැතුව ලෝකයට යමක් දෙන කෙනෙක්. මුදලට සමාන කරන්න බැරි වටින දෙයක්, ධනයට සමාන කරන්න බැරි දෙයක්, වටින දෙයක්, කිසිම දෙයකට ලෝක සමාන කරන්න බැරි දායාදයක් දෙන කෙනෙක් නිසා يعني ලොකුම දානේ මමයි දෙන්නේ. දැන් ගොඩක් අය ගිහියෝ විතරයි දන් දෙන්නේ කියලා හිතනවනේ. අපි දන් දෙනවා. අපි ආහාර දානක් දෙනවා සමහරලාට. මේ ධර්ම දානේ ලොකුම දානේ මේ දෙන්නෝ අපි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. ඒ කියන්නේ ඔය හැමදාම 509කට දානය දෙනවට වැඩිය මහත්ඵල මහානිසංස කුසලයක් තමයි මේ ධර්ම දානය දීම. ඒක එක මිනිස්සෙක් දවසක් කිව්වා. යාචකෙක් ආවා, හැමදාම එනෝ ගෙඩි පිළිකා හැදිච්ච මිනිස්සෙක් ඇවිල්ලා එයා පෙන්නවා මුළු ඇඟ පුරාම මේ ගෙඩි ගෙඩි එනෝ පිළිකාවක්. ගෙඩි පිළිකා කියලා වෙනම ජාතියක් තියෙනවා. ඉතින් මේ මනුස්සයර හැමදාම මෙතන ලොකු ෂොපින් බෑග් එක පුරවලා දෙන්න පුළුවන් සීනි තේකොළ කිරිපිටි එයාට මාසෙකට හරියන දේවල් දෙනවා. මොනවා මේ මනුස්සයා හැම බාසම ඇවිල්ලා ඔබ ඉතින් ඇඳලා අරයි යනවා. මම කල්පනා කරා මේ මොකද්ද මේ මනුස්සයර කරන්නේ. මම කිව්වා තමුසෙට අද දෙන්නේ නැහැ කීයක්වත් මොකක්වත් දෙන්නේ නැහැ. එනෝ යන්න කියලා ඒවල අඬ ගහගෙන ගියා. අර බන කියන කුටියක් තියෙනවා භානාවද ස්ථානයේ තෙන්ට. දැන් මම කියන දේ අහගෙන ඉන්නෝ කියලා ඉවරලා විනාඩි 45ක් පැයක් විතර බන කිව්වා. බන කිව්වහම අර තියෙන වේදනාවත් එක්ක දුක්ඛ සත්‍යයත් එක්ක කියද්දි කියද්දි හිතෙන් ඔක්කොම අතහැරියා. අර කිව්වා වගේම මම කිව්වා අද 7-5ක්වත් දෙන්නේ නැහැ මම දුන්නේ ඔය ටික අරගෙන යනවා කිව්වා. ගියා. ගිහිල්ලා ඇවිල්ලා ඊළඟ පාර ඇවිල්ලා කියන ස්වාමීන් වහන්සේ වෙනද දුන්නු හැම මල්ලක්ම සතියෙන් දෙකෙන් ජීර්ණය වුණා. ඒත් ඔබ වහන්සේ ගිය සතියේ දීපු දේවල් ගිය වාරේ දීපු දේ සදාකාලිකවම එහෙම ජීර්ණය වෙලා යන්නේ නැහැ. ඒක හැංගදාම තියෙනවා. ඒ මනුස්සයා කියන සායිනි මගේ ගෙඩි වල තිබුණු අර දරුණු ගතිය අඩු වෙලා ගෙඩි වේලුණා. මානසික සුවපත් භාවයන්ට එක මොකද හේතුව? මේ මනුස්සයාගේ ලොකු පීඩනයකුත් එක්ක දරුවෝ දෙන්නෙක් හදාගෙන තමන්ගේ පවුල තමන්ව දාලා ගිහිල්ලා එයා බලන්නේ නැහැ. එයාට පිළිකාව හැමේ හැදුනට පස්සේ දාලා ගිහිල්ලා වෙන රටකට හරි කොහේ හරි. ඉතින් මේ මනුස්සයා හරි පීඩණයෙන් ඉන්නේ. ගෑනිත් එක්කත් තරහින් ඉන්නේ, ඥාතිත් එක්කත් තරහින් ඉන්නේ, ළමයින්ට උගන්න ගන්න බැරි පීඩාවෙන් ඉන්නේ, තමන්ට ලෙඩේ නිසා හටගත්තු පීඩාවෙන් ඉන්නේ. ඔක්කොමත් එක්ක මහ වෛරයක් නේ තියෙන්නේ. අර මේක සංසිඳනකොට අර ගෙඩිපව සුවපත් වෙනවා. මනස අව්‍යානස්සිකට ගන්න එකනේ, හැපිනස් කියන තැනට ගන්න එක තමයි මේ කරන්නේ. වෙන දෙයක් නැහැ. මේකේ ආගමක් නැහැ. මේක ආගමික කෝණකින් බලන්න එපා. මේක දර පුජ්‍යල කෝණකින් බලන්න එපා. පුජ්‍යල දහමක් නෙමෙයි, ආගම දහමක් නෙමෙයි. සත්‍ය කාටත් පොදුයි. ඒක හුස්ම වගේ. මේක මුස්ලිම් වුණත්, හින්දු වුණත්, ක්‍රිස්තියානි වුණත්, ජෛන වුණත්, කාට වුණත් හුස්ම ගන්න එක පොදුයිනේ. මේක හුස්ම වගේ දහමක්. හදවතත් හුස්ම වගේ වෙන්නේ. දැන් හුස්ම අපි ගණන් හදාද ගන්නේ ගන්නවා. ඒක ආයි පිට වෙනවා. එයාගේ හදවතත් අර නිදහස් වෙලා යනවා. නිදහස් වෙලා ගියාට පස්සේ එයාගේ හොඳම මිත්‍රයා, හොඳම යාළුවා, හොඳට ඇසුරු කරන කෙනා බවට පත් වෙන හුස්ම. මොකද එයාට හුස්ම දැනෙනවා හිතේ වෙන මොකක්වත් නැති නිසා. ඉතින් අවශ්‍ය වෙලාවට එළියට බහැලා වැඩපළ කරන්න රස්සාවට ගියත් ආයි මේ නිවහනට ඇවිල්ලා ඉන්න ඕන. මේ ආධ්‍යාත්මික නිවහන, ඒ ආධ්‍යාත්මික නිවහන තුල ඉන්න ඕන. බැඳීම් නැතුව මම ඉන්නව නෙමෙයි, බැඳීම් නැතුව මම භාවනා කරනව නෙමෙයි, බැඳීම් නැතුව මම සමාධියෙන් ඉන්නව නෙමෙයි. එන එන දේවල් අනිත්‍යයි අනිත්‍යයි කේකේ ඉන්නව නෙමෙයි. ඒක විශ්සුවක්. මේ සමහර අය ඔන්න ඔය වගේ එක එක භාවනාවල් කරනවලු හරි සරල ක්‍රම හාමුදුරුවරු හදාගෙන ගිහිල්ලා මේකමයි කියලා අර නොතේරෙන මෝඩය ඉන්නවනේ. මෝඩයට දෙනවා මේ සරල ගුණ්ඩුවක් මාක් හරි හදලා. අය මොකද මේ පවගේ දවසේ වෝ මොකද that's it කියලා හදාගන්නවා. එහෙම නැත්තම් ඒක ඔහොම තමයි, ඔහොම තමයි, එහෙම තමයි, ඕකේ ඕකේ කියන වගේ හදාගන්න. එහෙම නැත්නම් අනිත්‍ය අනිත්‍ය කියලා වගේ හදාගන්න. එහෙම නැත්නම් ඔහි ඒ මම නෙමෙයි, මම නෙමෙයි කියලා හදන්න පටන් ගන්න. ඒක සංකල්ප. එහෙම එකක් කරන්න ඕනේ නැහැ මෙතනින්. ඒ ඔක්කොම පුජ්‍යලිය කරන දේවල් නේ. මෙතන මම භාවනාවක් නැහැ. භාවනා කරන කෙනෙක්වත් නොකරන කෙනෙක්වත් මෙතන පෙන්වන්න බෑ. භාවනා කරන කෙනෙක් නොකරන කෙනෙක් මෙතන පෙන්වන්න බෑ, හදන්න බෑ. ආයි මෙතන ඒ තියෙන්නේ මොකද්ද කියලා ඔළුවෙන් හදලා බලන්න යන්න උවමනාවකුත් නැහැ. බෙල්ල ගල වල පැත්තකින් තිබ්බට පස්සේ ආයි ඉතින් පරීක්ෂණ කරන්න කෙනෙක් නැහැ. සරුවාංගම ගල වල පැත්තකින් තියලා යාවින් වෙනවා. ඒකට කියන ඉන්ද්‍රියන් ඉක්මවනවා කියලා. ඉන්ද්‍රිය විෂය දමනය කරනවා, නැත්නම් ඉක්මවනවා. අති ඉන්ද්‍රියකටපත් වෙනවා කියලා කියන්නේ ඒ ඉන්ද්‍රියන් එකක්වත් නැහැ, අති ඉන්ද්‍රියකට වෙනම ඉන්ද්‍රිය. හැබැයි ඉන්ද්‍රිය නම් කළා නැහැ. විශේෂ ඉන්ද්‍රියක් කියන වචනේ පමණයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉන්ද්‍රිය නම් කරේ නැහැ. නම් කරොත් නම් කරන්න නම් ඒකේ වර්ණයක් ඕන, හැඩයක් ඕන, අගයක් ඕන, ගුණයක් ඕන. එතකොට නම් කළා නැහැ. හොඳට මතක තියාගන්න මේ සියුම් තැන්වලින් ඉඩ තියලා තියෙනවා ධර්මයේ පූර්ණත්වයෙන් හඳුනා ගන්න. නම් කළොත් වැලියු එකක් ඕන. දැන් විශ්වය නම් කළා නැහැ තාම. සීමාවක් නැහැ කියන එක මිසක් ඒක නම් කරන්න සීමාවක් ඕන. දැන් ග්‍රහලෝක නම් කරලා තියෙනවා. පෘථිවිය රටවල් නම් කරලා තියෙනවා. රූප නම් කරලා තියෙනවා. නිවන නම් කළා නැහැ. නිර්වාණ කියලා කියනවා. එතන බැඳීම් නැහැ කියන අවස්ථාවක් කියලා පාවිච්චි කරන වචනේ විතරයි පාවිච්චි කරන්නේ. ඒකට හදන්න බෑ ඒක මේකයි කියලා. අපි මිනිස්සෙක් හදලා ඔයා කියලා නමක් දානවා. කළු මහත්තය, චූටි මහත්තය, රත්තරම් මහත්තය, සුදු පුතා කියලා. එයාට නම් කරා. විශ්වීය ස්වභාවයන් හැම එකක්ම නම් කරන්න බෑ. නම් කරන්න බැරි වග පැහැදිලි කිරීමට වචනයක් පමණයි භාවිතා කරලා තියෙන්නේ. නිර්වාණ ඒ කියන්නේ ඒක බන්ධනය කරන්න බෑ. නිර්වාණ කියන්නේ බන්ධනය කරන්න බෑ. බලන්න එතෙන්ට මේ අපේ මනස, අපේ නුවණ, අපේ ඥානය, අපේ ගුණය ගේන්න මොන තරම් බැලන්ස් එකක් ඕනද? අර රස බොහොම අලංකාර විදියට වීණාවක් වයනවා වගේ වැඩක්. කඩවලල ඔය ලස්සනට වීණා තිබ්බට අනේ අරගෙන ඉවරලා අර ලස්සන මනහර විදියට ඒ වීණා රසය අපිට ගන්න බෑනේ. කොච්චර හොඳ වටින කියන පියානෝ තියෙනවද? ඉතින් අපි ඒවද පුරුදු නැහැ. ඉතින් හිතට තට්ටු කරලා බලනවා අර මිහිරි ලස්සන පියානෝ වාදන අපි අහලා තියෙන ඒක අපිට කරන්න පුළුවන්ද කියලා. අපි බැලුවාම මෙලෝ සඳාරි කෙනෙකුට අහගෙන ඉන්නේ. අපි තට්ටු දාලා දැම්මා. මොකද හේතුව ඒක හරියට ඒ ස්වරය සහ ටයිම් පාස් වුණොත් විතරයි ඒ හඬ එන්නේ. එහෙනම් හරියටම ප්‍රස්ථාරයම ලියලා තියෙනවා කියමුකෝ. අපි ඒ විදිහට මෙහෙම ඇඟිල්ලෙන් යන්න කියමුකෝ. ඒ එන්නේ නැහැ. හරි ටයිමින් තියෙන්න ඕන. මේකෙත් එහෙම තමයි. නිවන හරි සයින්ස්. මම මේකනේ පද ඔතන සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ආත්මයක් නැහැ. මම ටක් ගාලා එතෙන්ට ආවා. ඔය ඉන්නවා. අර අර ප්‍රස්ථාරය බලන් ඇඟිල්ලෙන් යනවා වගේ තමයි. සාසා ගාගා නී පප්පා කියලා එන්න පප්පා තමයි මුකුත් නැහැ සාසත් ටිකක් එන්න. ඉතින් ඒ නිසා හරියට ටයිමින් නැහම තමයි ඒකේ. අර හින්දි සින්දුවක කෝඩ් එකක් වගේ නේ. අසන්න මුල් ටගනගෙන ආලා ගිහිල්ලා අසන්න තියෙන ඉතින් ඔරුම් දාලා පෙන්නන්න එකක් නැහැ නේ දන්නෝනේ කට්ටිය. ඒක අපි ඉලක්ක කරන්න ගිහු ගමන් මේක සුන් වෙනවා. පුජ්‍යලේ කෝණේ රටාව මේකට එකතු වෙච්ච ගමන් මේක අපිරිසුදු වෙනවා. එමෙතිස්සෙම අපිට තියෙන සත්‍යවාදී වෙන්නේ විවෘත වෙයි. සත්‍යවාදී වූ කෙනෙකුට විවෘත වූ කෙනෙකුට අත්තරින දෙයක්වත් නැහැ, ලබා ගන්න දෙයක්වත් නැහැ. එහෙනම් ඔබේ මනස 100%ක් විවෘත කිරීම, 100%ක් සත්‍යවාදී කිරීම, 100%ක් ස්වභාවයට එකතු කිරීම, 100%ක් අකාලික කිරීම කියන්නේ ඕක. ඊට පස්සේ ඒ තුල හිම් වැඩෙනකොට එතන ඒ ශාන්තිමත් පැලය පුරා තමන්ගේ මුලය ඇට 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 මිදුළු ඇට මස්නහරත් එක්ක ඇති වෙන අවධියත් එක්ක තමයි මේ විශ්වයත් අර විශේෂ ඇසින් ඉරායාසය ඇසින් පේන්න පටන් ගන්නෙ. ඒ වර්ධනය වෙන්නේ නැතුව ඊළඟ වර්ධනය වෙන්නේ නැහැ. කලේ ටික ටික පිරීම කියන එක සිද්ධ වෙන්නේ නැතුව කලේ පිරුණා කියන අවස්ථාව දකින්න බෑනේ. ඒ වගේ මේ නිවැරදි සමාධියෙන්, නිවැරදි දිට්ඨියෙන්, සම්මා දිට්ඨියෙන්, සම්මා සංකප්පයෙන් හැමෙන් එයා වර්ධනය වුණාම තමයි පිරුණා කියන தත්ත්වය කවදකරි දකින්න පුළුවන්. දැන් නැත්නම් එක පාට කට්ටියට ඕන මේ පිරුණා කියන தත්ත්වෙ පෙන්වන්න. හරියට අර අපේ මිනිස්සු අර පෝසත් නැති කෙනෙක් එයාට උමනා වෙන එක පාරටම මේ පෝසත් කියලා පෙන්නන්න. එතකොට සිද්ධ වෙන්නේ අර මේ දුටුගැමුණු රජවන්ට රුවන්වැලි සෑය පෙන්වුවා වගේ කරන්න. වටේට මැස්සක් ගහලා සුදුරෙදි වටේට අඳලා පෙන්වුවා මෙන්න මේක තමයි සෑය කියලා. එහෙම නිවන් හදා ගන්න බෑ. හැමින් හැමින් ගඩලෙන් ගඩලා ගඩලෙන් ගඩලා පූර්ණත්වයට තමන්ගේ දර්ශනය ඍජු වෙනවද, නිවැරදි වෙනවද? එයා අහුවෙන්නෙත් නෑ ඔය බොරු සමාධීන් වල ඉන්නේ නැතුව විදර්ශනාවක් තුළ දියුණු වෙනගෙන මේ එක එක බොරු භාවනා ක්‍රමවලටවත් ප්‍රතිපත්ති වලටවත් ආගම් වලටවත් එයා අල්ලන්න බෑ. එයා නුවණින් බල්ලා ඕන දෙයක් තේරුම් ගන්න කියන දේ අහන කෙනෙක් නෙමෙයිනේ. මේ නිවන් මාග යන කෙනා මේ කියන දේ අහන කෙනෙක් නෙමෙයි. කියන දේ අහන්නේ මොඩියෝනේ. අපිව මොඩියෝ කරන්න හැදුව අපේ ගම්මානවල හිටපු ආච්චිල සීයල ඩිග මුත්තලා නිරන්තරයෙන්ම කිව්වේ කියන දේ අහපන් පුතේ, කියන දේ අහපන් කියලා. මම පහුගිය කාලේ මුත්ත දෙනකොට ගිහිල්ලා කිව්වා මුත්තේ මම මුත්ත කියන දේ අහුවනම් මුත්ත වගේ තමයි ඉන්න වෙන්නේ මටත් කියලා. ඊට පස්සේ කිව්වා ඒක නම් ඇත්ත ආමුදුරුවා කිව්වා. මම කිව්වා දැන් මුත්ත තනි වෙන්නේ ඉන්නේ එයා වැඩක් නැහැ ඔය ඉන්නවා. මං කල්පනා කරා මේ මූත්තල කියන දේ ඇහුවොත් මටත් එන්නේ මේ මූත්ත වගේ ඉන්න තමයි. ඔබ ඔබ වගේ වෙන්න හැම දෙයක්ම විමසුමින් ආර්ථාන්විතව තේරුම් ගන්න, පිළිගන්න, වටහා ගන්න. මේ ආනන්ද හාමුදුරන්ගේ දේශනාවට යටත් කරගන්නා ශ්‍රාවකයෝ පිරිසක් නෙමෙයි. ඔබට ඔබ වෙන්න උගන්වනවා එච්චරයි. තැන්තැන් වලට තියෙන බැඳීම් වලින් නිදහස් වෙලා ඔබට ඔබ වෙන්න උගන්වනවා. ඒකනේ බලන්නකො බුදු කෙනෙක් කොච්චර මිනිස්සුන්ට මිනිස්සුන්ගේ ජීවිතේ අයිති කරලා දුන්නද කියනවනම් උන්වහන්සේගේ පස්සෙන් ඉන්නවත් කෙනෙක් ලේසියෙන් හිටියේ නෑ. අර සිය කැමැත්තෙන්ම ආනන්ද හාමුදුරුව සේවය කළා. 80 වයස් පිරුණු බුදුහාමුදුරුව නෑ වතුර ටිකක් බොන්න නැතුව අර කුකුට්ටා නදියනේ ළඟට ඈ ඕ ගිහිල්ලා ඒක බොර වෙච්ච වතුර කරත්ත පාරවල් ගිහිල්ලා ස්වාමීනි මඩ වෙලා කරත්ත ගිහිල්ලා මඩ වෙලා වතුර බෑම කිව්වද තුන් පාරක් ගිහිල්ලා යනකොට කිව්වා මඩ වතුර උණක් කවන්න ආනන්ද අරන් එන්න ටිකක් බොන්න. යනකොට ඉතින් එතකොට තුන්වෙනි පාර යනකොට ඉතින් අර මඩ වතුර ටික යනවනේ ගහගෙන පෑදිලා තිබ්බා. ඒකට දැම්ම බුදුහාමුදුරගේ ප්‍රාතිහාරයෙන් මඩ ඔක්කෝ මේ වෙලා ගිහිල්ලා පෑදිලා වට වතුර තිබුණා. එහෙනම් ඉතින් දෙවෙනි පාර තිබ්බනේ. පළවෙනි පාරෙන් බුදුහාමුදුරන්ට එහෙම මේ මඩ වතුර ටිකක් මේ ප්‍රාතිහාරයෙන් එහාට ගල්ල බොන්න උමනාවක් නැහැ. බුරු 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 මවනෝ අන්නෝ කැවැන්නේ මෙහෙමයි. සමහර වෙලාවට දහම් පාසල් නොයන ළමයි හොඳයි, දහම් පාසල් යන ළමයින්ට වඩා. ඒ ගියාම තියෙන මොලේ තච්චාරු කරනවා, අවුත්තු කරනවා. මම ඉතින් ඉස්කෝලෙත් එහෙම ගෙදර ඉස්කෝලේ යවනට වැඩිය හොඳයි ගෙදර තියාගෙන ඉන්න එක. ඊට වැඩි දෙයක් ලෝකෙට අවශ්‍ය දෙයක් උගන්නන්න පුළුවන්. ගැඹුරු දර්ශනයක් හිතන්න පරාසයක් සමාජය තුල නැහැ. ඒකයි රටක් හැටියට මේ තත්ත්වය තියෙන්නේ. අපි අපිට ඒ විදර්ශනා මාර්ගයක් ලැබුණත් ඒ විදර්ශනා මාර්ගය ඒ විදිහට භාවිත කරන්නේ නැහැ. නමුත් වෙන මිනිස්සුන්ට, වෙන රටවල් වල මිනිස්සුන්ට ඒක එහෙමයි කියලා ආගමක් කියලා ලැබුණ නැති වුණාට ඒ විදර්ශනා මාර්ගය තුලින් අවදි වෙලා ඉන්නවා. දැන් ප්‍රංශනේ මෙයා ජර්මන් ජාතිකයෙක්. මගේ හොඳම අඳුරන මහත්තයෙක්ගේ හොඳ ව්‍යාපාරික මහත්මයෙක් ලංකාවට ඇවිල්ලා තන පින්කමක් තැනදී හම්බෙලා එයාට කිව්වා එයාට මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද මෙයාගෙන් කියලා. අනිත්‍යාලෝකෙන් අහුවා මම අහන්න කියලා. එයා අහපු ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ඔයාගේ දර්ශනයේ හැඩයට, ඔබලගේ දර්ශනයේ හැඩයට හොඳ හා නරක වෙන් කරගන්න පාවිච්චි කරන ක්‍රමය මොකද්ද කියලා අහුවා. එහෙම නැත්තම් පව්, එහෙම නැත්තම් පින් තේරුම් ගන්න පාවිච්චි කරන ක්‍රමය මොකද්ද කියලා අහුවා. ඒ ප්‍රශ්නේ නිකන් සරල බුද්ධිය තියෙනවා සිකුට අහන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඔය හැම කනෝ සාමාන්‍ය ආගමික පදනමක හිටියනම් ඒ ප්‍රශ්නේම ඕකේ තෑන්ක් යූ කියලා එයා අයින් වෙලා යනවා. ඔබෙන් එහෙවද මොකද දෙන්නේ? සම්ප්‍රදායික ආගම් නැති වුණාට දර්ශනයෙන් විදර්ශනාවෙන් ආගම් ඉක්මවල ගිහිල්ලා ආගම් නැති මිනිස්සු ශ්‍රේෂ්ඨයි ආගම් තියෙන මිනිස්සුන්ට වඩා. ඒ ආගම් නැති මට්ටමට ඒ මිනිස්සු ඇවිල්ලා තියෙන්නේ ආගම් වල තියෙන මොන්ටිසෝරි කියලා දන්න නිසා. ආගම් තියෙන මොන්ටිසෝරි මිනිස්සුන්ට බුද්ධාගමේ හරි ආගමික කියන ස්වරූපයේ ටික තියෙන මොන්ටිසෝරි ඇයිට. අහසේ මල් වලුසාවයි අහස පුරා මල් අහසට පිඹිනා එරං කලෙයා පොළොවට මේකේ අරකේ වෙනසක් නෑ, දෙකම එකයි. පොඩි කාලේ අපි පොළොවට පිඹිනා භූමි කලෙයා. ඒ මොන්ටිසෝරියයි මේ මොන්ටිසෝරිය දෙකම එකයි. දෙකන්නේ මොකද්ද? නෑ ඉතින් මම එතෙන්දී පැහැදිලි කරේ. මං කෝ අයිස් කැටයක් උඩින් අත තිබ්බොත් අර කොහොමද ඒක ෆීල් වෙන්නේ, ඒ වගේම ගෑස් ස්ලිප් උඩට අත තිබ්බොත්, හොට් ප්ලේට් එක උඩ අත තිබ්බොත් අර කොහොමද ෆීල් වෙන්නේ. ඒ ෆීල් වෙන එකෙන් තමයි මම හරි දේ සහ හරි දේ අපේ හඳුනගන්නේ. ඒක මනසට මෙතන ෆීල් කරගන්න විදියෙන්, තේරුම් ගන්න විදියෙන් තමයි අපි හරි නරක එහෙම ෆීල් කරන්න කියලා. මනසට හරි දේ තේරෙනවා, හැම කෙනෙකුටම මනසට හරි දේ තේරෙනවා. බුද්ධියෙන් මිනිස්සු විකාර කරලා තියෙන්නේ. ඒ නිසා අර බුද්ධිය ඉස්සරහට ඇවිල්ලා හදවතට ඒ තේරෙන දේ පාගනවා. නැත්තම් හැම දෙෙම මේ සත්‍ය මිනිස්සුන්ගේ හදවතට තේරෙනවා. දැන් බුදුහාමුදුරු යනවා හරක් මරන මිනිස්සෙක් ළඟට. ඉතින් ඇයි යහනෝ මේ ගාව ඝාතන කරන්නේ කියනවා, මේ දෙවියන්ට පූජා කරන දෙ මේ ඔක්කොම හරක් දෙවියෝ ලෝකයන්නේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා පොඩි ළමයි දෙන්නේ කියනවා, ළමයි දෙන්න කාගෙද කියනවා. ඊටසේ කියනවා ස්වාමීනි මගේ. ඇයි ඒ දෙන්න දිවි ලෝකේ ආන්නේ නැති? ඒ දෙන්න ගන්නද බෑ. එතකොට ෆීල් එනවා එයාට. ඉතින් හොඳ නම් දිවි ලෝකේ එයාද ඒ දෙන්න යවන්න පුළුවන්. එයාට යන්න පුළුවන් ඔක්කොටම වඩා කාලේ. බෑ බෑ එහෙම යන්න බෑ. ඔබේ හදවත දන්නවා ඔබ කරන දේ මොකද්ද කියලා. ඔබේ ලාභය වෙනුවෙන්, ඔබේ ආශාදේ වෙනුවෙන්, ඔබේ ප්‍රතිපත්ති වෙනුවෙන් ඔබ ලේසි තියෙනවා. ඉතින් කියන්නේ අපිට මේක ආගමෙන් කියපු නිසා අපි මේක කරන්නේ. ඔබට ලින්දර පනින්න කිව්වොත් ඔබ ලින්දර පනිනවද? අපෝ බෑ. පනින්නේ. එහෙනම් මේක කරන්න. දැක්කනේ. නීවරණ ඇවිල්ලා යාව වහලා එයාට සත්‍ය අසත්‍ය කරනවා, සත්‍ය සත්‍ය කරනවා, අසාරේ සාරමතිනෝ, සාරේ චාසාරදස්සිනෝ. අපි යම් කිසි දවසක අවදීෙන් සාරංච සාරතෝ ඤාප්තෝ, මේ නිහඬව ඉන්න මනුස්සයට, හුදකලාවේ ඉන්න මනුස්සයට දෙන්න පුළුවන් හොඳම උපදේශයක් තමයි දවසට පැයක් නිහඬව ඉන්න. මොකක් කරන්න යන්න එපා, භාවනාවක් කරන්න යන්න එපා, නිකම්ම ඉන්න. එතකොට ගොඩාක් දේවල් ඒවි, ගොඩාක් දේවල් යාවි, ගොඩාක් දේවල් තේරේවි, ගොඩාක් බන තමා තුළින් උපදීවි, ගොඩාක් දේවල් මැකිලෑයි, ගොඩාක් හිතේ ස්වභාවයන් තේරුම් ගනී. අවසානයේ මේ පැය ඇතුළත මම මොනවද කරේ, මම මොනවද හිතුවේ, මම මොනවද නිවැරදි කරගත්තේ කියලා සමාලෝචනයකුත් සිද්ධ වෙයි. මම දකින්නේ මගේ ධර්ම ගාමනේ තිබුණු පොඩි කාලේ ඉඳලා තිබුච්ච අවදියේ එක ලක්ෂණයක් තමයි මේ නිහඬව ඉන්න කැමැති වීම, පාළුවේ ඉන්න කැමැති වීම තමයි ගොඩාක් දේවල් මට තේරුම් කරලා දුන්නේ. ප්‍රඥාව වර්ධනය කරන්නේ නිහඬව හුදකලාවේ සිටීම. මේ යක්කු එහෙම ගෙදර වැඩ රස්සාවට යනවා, වැඩ කරනවා, වැඩ කරනවා, වැඩ කරනවා, වැඩ කරනවා, ඊට පස්සේ කන්න ටික වුණා වෙනවන උයල ඉවර වෙච්ච ගමන් කෙලින්ම ටීවී එකට දානවා. ටීවී එකට දාලා ඒකේ නිින්ද යනකම් මේ බලන් ඉන්න. බලන් ඉඳලා නිින්ද යනවා. ඒක ඊට පස්සේ නැගිට ආයුධේ පාන්දර නැගිනවා. ආයුධේ පාන්දර අයන් කරනවා, උයනවා, කනවා, දුවනවා, වැඩට යනවා, මෙහෙ කරනවා. ආයෙත් ඉල්නාටි දිහාට බලන් ඉන්න. ප්‍රඥාව වැඩින්නේ මිනිස්සුන්ගේ මොන මිනිස්සු ඈ අවදීන් බලා සිටින්න, නිහඬව බලා සිටින්න. ආස්වාද හොයාගෙන යන්න එපා, සතුට හොයාගෙන යන්න එපා. අවදීන් බලා සිටින්න, ප්‍රඥා වර්ධනය වෙනවා. සැප විඳින්න කැමති අයට මම සැප විඳින ක්‍රමය කියලා දෙන්නම්. සැප නොසොයා ඉන්න එච්චරයි. සැප විඳින ක්‍රමේ තමයි සැප නොසොයා සිටීම. බලන්න සැප හොයන් නැතුව ඉන්න මාර සැපයි. දැන් සැප හොයාගෙන ගියපු මිනිස්සු දුක් විඳිනවා. දැන් මගේ යාළුවෝ හිටියනේ හරියට සල්ලි පස්සේ ගියපු, මේ ලෝභයෙන් දේශයෙන් සැප හොයාගෙන ගියපු, සැපයට ලෝභ වෙච්ච, හරි උමනාවෙන් එක එක සුරාලෝලියෝ, ඉත්‍ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ක දුත්තෝ නේද? ඔහොම හිටියා හූදුවට, ඔක්කොටම බර ගා හිටියා. ඒගොල්ලෝ දෙහා ඔක්කොම මල් ඉවර වෙලා අපි පින්සරිය ඔක්කක තුනයි මාරු. දැන් කවුද සැපෙන් ඉන්නේ? මහන වෙලා හිඳලා විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා සිවුරු වැඩපු හාමුදුරු කෙනෙක් මට හම්බුණා. සිවුරු වැඩලා දැන් ගිහියේ ළමයෙක් වඩාගෙන ඉන්නවා පේමන්ට් එක උඩ. එයාගේ කඩෙත් එතන ළමයා නලව නලව ඉන්නවා. මම ළඟට ගිහිල්ලා දැන් සැපයිද කියලා. අනේ කොරන්න දෙයක් නැති කවට ඉන්න ආදරුනේ මේ පේන්නේ මේ පළතුරු කඩේකුත් දාගෙන ඈ. මං ආව කො නෝන නාන්න ගියා ළමයා වඩන් ඉන්න එතක. එනකල් ළමයා වඩන් හිටා. ඉතින් නලව නලව ඉන්නවා. ඉතින් කියන ඉතින් අපිත් ඔය දාලා ගියේ ඔය පන්සල් වල හේමේ තිබුණු ප්‍රශ්න නිසා. හරේ මේ ඒක ඇත්ත. මේ සද්ධර්මයක් නැති පන්සල් වල ඉන්න බෑ. ඒකයි මම ප්‍රොජෙස් 1000ක් වෙනම හදාගෙන මේ පැත්තකට උනේ. මේ උන්දලත් එක මේක කියන්න හම්බෙන්නේ නැහැ. මේක සුමානෙන් අතර දුන්න මොකද්ද ඔය පිස්සු බණක් කියන්නේ කොහෙද ඔය මොන පොතේද තියෙන්නේ කියලා අහයි. ඉතින් මේ මං කියන මේ 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 බණ තියෙනවද පොත්වල? මේක තියෙන්නේ ජීවිත පොතේනේ. මේක හිතේ ඉවලට සංවේදී වෙන තැනින් ඉවලට අවදියක් ඇති වෙන තැනින්. හරි අපේ හිත අපි තියාගන්න ඕන ද්වේෂයට අල්ලගන්න බැරි තැනක, මායයට හසු නොවන තැනක, ලෝභයට ද්වේෂයට මෝහයට හසු නොවන තැනක හිත තියාගන්න. අහුවෙන තැනක ද්වේෂයට අත දික් කළා අල්ලගන්න පුළුවන් තැනක ඉන්න එපා. ලෝභයට අත දික් කළා අල්ලගන්න තැනට ඉන්න එපා. මාන්නයට අත දික් කළා අපි අල්ලගන්න පුළුවන් තැනක ඉන්න එපා. ගුණමකුකමට අත දික් කළා අල්ලගන්න පුළුවන් මට්ටමට ඉන්න එපා. හැමෝටම ඉහලින් පායන සඳ වගේ පායන්න ඕන. ඒ හදට මිනිසුන්ට ගල් වලින් ගහන්න පොළ වලින් ගහන්න බෑ. ඉහලින් පායා ඇති නිසා. ඒ නිසා අපේ කෙලෙස් වලට වඩා ඉහලින් අපි පායන්න ඕන. අපේ දර්ශනේ තියෙන්න ඕන. උඩින් පායන්න ඕන. මහපාර දිගා වෙලා ඉඳලා පස්සේ කියනවා අයියෝ මගේ වාහන මාව තැළුණා මාව පෑගුණා කියලා. දැන් ඔල උල්ලු අස්සලා සමහර වෙලාවල් වලට වාඩිලා ඉන්න කකුල් දෙක අරහට දාගෙන කවුරු හරි යන්නේ එකේ පාගන් යනවා. පෑගන් ගියාට පස්සේ කෑ ගන්නවා අම්මෝ මේ කකුල පෑගුවා මගේ කකුල පෑගුවා කියලා කෑ ගන්න. ඉතින් අහනවා කො මොකටද උල්ලු අස්සලා වාඩිලා හිටියේ? වාඩිවේ කොහර පුටු වගේ. දැන් ගෙවල් වල ඒවත් සිදෙන දේවල් පොඩි කාලේ අපි කරන වැඩ. අපි උල්ලාසලක වැඩලා ඉඳලා ඔනේ කවුරු හරි අක්කාරි නංගි හරි කවුරු හරි යන්නේ පාගයි යනකොට පාගෙන් ගියාම කෑ ගහනවා. ඊට පස්සේ අමල තාත්තලා කියලා දේ තුම මොකටද වාඩිලා හිටියොත් දැන් වාඩිය කියලා මුටු. ඉතින් ඒ වගේ අපි වැරදි තැනක අපේ මනස පිටවගෙන හිටියොත් හරවට අහු වෙනවා. අලිමංගටේ දිගාරලා ඉඳලා ඉරලා අලි පාගන් ගියා කියලා කෑ ගහන්නේ නැහැ. ඔව් ජීවිතේලා තියෙනවනේ. ඒ නිසා අපි ඉන්න ඕන අර අදස්සනම් මච්චු රාජස්ස ගච්චේ ඔය යන්න මායර දකින්න බැරි තැනකට. මායරල් පාගනලා යන්න බැරි තැනකට. බුදුහාමුදුරු ඉන්න තැනට මායරට එන්න බෑ. රාහතුන් ඉන්න තැනට මායරට එන්න බෑ. මාරයට ඕන දේ මං කරන්නේ නැහැ. මට ඕන දේ මම මාරය ලවා කරගන්නවා. මාරය 16 කියන ධර්මයේ දැක්කොත් එයා හිතට 16ක් නෙවෙයි හිත 16ක් බවට යාපත් කරගන්නවා. එයා මුදලට 16ක් නෙමෙයි මුදල 16ක් බවට යපත් කරගන්නවා. බලයට 16ක් නෙමෙයි එයා බලය 16ක් බවට පත් කරගන්නවා. ලෞකික සම්පත් වලට 16ක් නෙමෙයි එයා සම්පත් 16ක් බවට පත් කරගන්නවා. ලෝකය කියන්නේ අර නිකන් පාපිස්සක්. ධනය බලය නිලය තානාන්තර ඔක්කොම මේ කකුල පීඩාන තියෙන දේවල්. මිනිස්සු ඔළුවට තියාගෙන ඉන්න දේවල් ආර්ය ශ්‍රාවකයාට කකුල පීදා ගන්න තියෙන දෙයක්. ඒකයි සිරිමත් බඹසිරසේ පාපිසින මුළු ලෝකේම මැවුම් කාර්යය වෙච්ච මහා බ්‍රහ්මගේ ඔළුවේ කකුල පීදාන අය රහතුන් කියන්නේ ඔකයි. ඈ ලැබදාම කියනවා නේද ඔය ගාථා හාමුදුරුවෝ වඩිනකොට දැනගන්නවා ඈ සිරිමත් බඹසිරසේ පාපිසින සැරියුත් මහ මුගලන් පිළිවෙලින ඒ ආර්ය ශ්‍රාවකයන් සියලු දෙනාම මහා බ්‍රහ්මයාගේ ලෝක ගෞංකාර දෙවියන්ගේ ඔළුවේ පය පිහිදාන ඊට වඩා ඉහළින් ඉන්නවා. එහෙම කෙනෙක් නැහැ. ඒකේ සංකල්පයක් තියෙන්නේ. ඊතන නාමයක් තියෙන්නේ. කොහෙවත් පය පිහිදන්නේ නැහැ. පය පිහිදන්න සති පුජ්‍යලෙක් ඉන්නේ බෑ. සති පුජ්‍යලෙක් නැහැ. නමුත් නිකන් සම්මතයෙන් ඉති මිනිස්සු කවි හැදුවා. සමස්ත ලෝකේ සියල්ලටම වඩා ඉහළින් ඉන්න අය ඇත්තෙම කතාව පය පිහිදන්න ගන්නෙත් නැහැ. මොකද ඒ පය පිහිදන්න ගත්තාම ඒ පාපිසි තියෙන ගුණ ගෑවෙනවන කකුල් දෙක ඒක නිසා ඒකේ පය පිහිදන්නෙත් නැහැ. අර මාගන්දි පැමිණියට කොහොමද බුදුහාමුදුරු කිව්වේ මම ඔගේ ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්නේ නැහැ කියලා. ඔය ඇඟිල්ලෙන් ස්පර්ශ කරන්න ගියාම කෙල්ලු වෙන නිසා මම ඇඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්නේ නැහැ පාය පිස්සාවකටවත් ගන්න නැහැ කිව්වා. එතකොට අපිට සම්මතයට ආවොත් තමයි ඉලක්කම් හවුෙන්නේ. සම්මතයට එන්නේ නැත්නම් අපිට ඉලක්කම් හවුෙන්නේ නැහැ. ඉලක්කම් අහුනොත් විතරයි ගණන් හදන්නේ. ගණන් හැදුවොත් විතරයි ලෝභ දේශ මොහ වලට, ලාභ ලාභ වලට, යස ආයස වලට, නින්දා ප්‍රසංසා වලට වැටෙන්නේ. ඒ නිසා ඉලක්කම් අහුවෙන්නේ නැහැ. එයා ඉලක්කම් අතහැරලා ඉලක්කම් වලින් නිදහස් වෙලා ඉන්නේ. නිවන කියන්නේ ඒකකයක් නෙමෙයි. ඒකක වචන, අක්ෂර, ස්පිලි, පාපිලි නැහැ නිවනයි. ඒ නිසා තමයි වර්ඩ්ලස්. වචන නැත, ඉලක්කම් නැත. මෙතන වචන ගොඩක් හිතේ පුරෝගෙන යංගිසි පුතජනෙක් කියන ආ වර්ඩ්ලස් මාත් ඉන්න, වර්ඩ්ලස් එකේ ඉන්න. මොන වර්ඩ්ලස්ද? මෙතන පටගාලා වර්ඩ් එක වැඩ කරන. එතන වේදනා තණ්හා උපදිනවා. එතකොට වර්ඩ්ලස්ද? නෑ. ඒක තේරුම් අරගෙන එතෙන්ට එන්න ඕන. එහෙම නැතුව එහෙම ඉඳලා හරියන්නේ නෑ. වගේ වෙන්න බෑ කාටවත්. ඒ කෙනාම වෙන්න ඕනේ, ඒ தത്വයටම එන්න ඕනේ. රංගපාන භාවනා කරුව වෙන්න බෑ, සැබෑ භාවනා යෝගියා වෙන්න ඕනේ. දැන් නළුව ඉන්නෝ, ඒ නළුව වෙලාවකට වෛද්‍යවරු වගේ අඳිනවා. නමුත් වෛද්‍යවරයෙක් නෙමෙයි. ලෝය කෙනෙක් වගේ අඳිනවා. ලෝය කෙනෙක් නෙමෙයි. ඈ ජනාධිපති වගේ අඳිනවා. ජනාධිපති නෙමෙයි. හිඟන්නෙක් වගේ අඳිනවා. හිඟන්නෙක් නෙමෙයි. රඟපෑම. එතකොට රඟපෑමේ භාවනාවක් නැහැ. මේ සත්‍යවාදීව පිවිසෙන්නේ අපි මෙතෙන්ට. විදර්ශනා ධූරයේ යෙදෙන යෝගියා භාවනා රංගන ශිල්පියෙක් නෙමෙයි. සත්‍යවාදී වෙන කමන. එයා රූපේ නිදහස් කරගත්තනම් එයා දන්නව නිදහස් වුණා මම. වේදනා නිදහස් කරගත්තනම් වේදනා නිදහස් වුණා. සංඥා නිදහස් කරගත්තා. සංකාර විඥාන නිදහස් වුණා. දැන් හොඳයි, විඥාන නිදහස් වෙලා තියෙන්නේ. දැන් ශාන්තයි, ප්‍රණීතයි, ප්‍රියයි, මනාපයි. එළියට යන්නත් පුළුවන් සංඥාවක් අරගෙන. ගියත් ආයි ඇවිල්ලා එයාගේ ගෘහයට වෙලා එයාට ඉන්න පුළුවන්. ඒ නිවුණු සිසිලස මුක්ති විඳින්මින් මේ නිවහන ගොඩ නගා ගත්තෝ. ගත්තේ නැති අයට එන්න බෑනේ. නිවහනක් නැති අය හැමදාම පාරේ. නිවහනක් තියෙන කෙනෙකුට විතරයි නිවහනකට එන්න පුළුවන්. සමහර අයට නිවහනක් තියෙනවා කුලියට. කුලියට ඉන්න නිවහසෙකටයි, තමන්ගේම කියලා ඉන්න නිවහසෙකටයි දැනෙන දැනීම දෙකක්ද? දෙකක්. කුලිකාරයට හැරෙන්නේ වාසය කිරීමට ලබන අවුරුද්දට පමණක් ඉන්න පුළුවන් කියලා. ස්ථීරසාර කෙනාට තේරෙනවා. යස්, මේක මගේ නිවස, මගේ ගේ. ස්ථාරය ස්ථාවර වාඩි වෙන එක ඇලේට වාඩි වෙන්න ඕන. නැගී අයිතිකාරය වෙනකොට අනික බය නැගිටින්න ඕනේ. හරියට වාඩිලා ඉන්න, ඍජුව වාඩිලා ඉන්න. දන්නව මාව කවුරුත් නැගිටවන්න නැහැ. දැන් මෙහෙ ආනන්ද හැමඳුර මේ බය නැතුව කාටවත් ඉන්නේ නැහැ. මේක සභාපතිලා නැහනේ, ලේකම්ලා නැහනේ, උපලේකම්ලා නැහනේ, ලොක්කෝ නැහනේ, හාම මහත්තුරු නැහනේ. වින පන්සල් වල හාමුදුරු බයින් ඉන්නේ. සභාපති සද්දයක් දාලා යනවා, ලේකම් සද්දයක් දාලා යනවා, අරයා සද්දයක් දාලා යනවා. මඩ හද දාන්නේ නැනේ කවුද? කවුරුත් තියාගන්න. අතහරින්න බැරි දෙයකුත් නෑ, අල්ලගත්ත දෙයකුත් නෑ. තීන්දු තීරණ ගන්න නොවැළෙන තැනින්, සර්ව සාධාරණ තැනින් ආයේ ඒකට ඉහළ යන පුජ්‍යලයක් මේ ලෝකේ නෑ කියලා දකිනවා. දන්න තැන ඍජුව ඉන්නවා. සාධාරණ පිළිතුරු නම් හරියට අරන් තියෙන එකයි එච්චරයි. දැන් පාරේ යනකොට වුණත් මම පුළුවන් තරම් කියන හරියට යන්න. හරියට යනවා නම් කවුරුත් නතර කරන්නේ නැහැ. නතර කරලත් එහෙම සාධාරණ හේතුවක් මත නම් කතා කරන්න හරි පුළුවන්. නැත්නම් කතා කරන්න බෑ. ඒ වගේ ඉතින් සාධාරණ තැනින්, යුක්ති සහගත තැනින්, අවබෝධයෙන් අවදි වෙන්න. මතවාදී විදියට ලංකාවෙත් මේ රටවල්වලත් මේ ධර්මයට යම් කිසි වැලියු එකක් හටගත්තට පස්සේ, අගයක් හටගත්තට පස්සේ ඔක්කොම වැස්ස මේකට. අර චයිනීස් කඩවල් වලට මේ හෝටල් වලට චාන්ස් එකක් තිබ්බහම මේ කොල්ලෝ කුරුට්ටු ටිකක් මොකද කරේ, පොඩි බෝඩ් එකක් දාලා චයිනීස් කියලා ගැහුවා. බුරියානි එකම හදලා දෙනවා චයිනීස් කියලා බෝඩ් එකක් දැම්ම. මොකද අර බෝඩ් එකට යනවනේ. ඉතින් මේක පරමාර්ථ බණ, සද්ධර්මයේ බණ කියලා මේකට අගයක් හැදිච්ච ගමන්ම ඕ මේකට මේ දන්න නොදන්න ප්‍රායෝගික වෙච්ච නොපුහුණු පුහුණු හැමෝම ඇවිල්ලා සද්ධර්මයේ කියලා මේක හදාගෙන පොඩ්ඩක් අහලා මේකේ පාට් එකක් දාලා ඒගොල්ලන්ට එක එක ටෙක්නික්ස් දෙනවා. හිත දිහා බලන් ඉන්න, ඕකේ කියන්න, එහෙම කරන්න, අරව කරන්න, මේව කරන්න කියලා කියලා නිකන්. ඊට පස්සේ ඒවයි අවුල් වෙලා එනවා. ඉතින් බාගෙට වෙලකන් දැනගත්ත අය හරියට අර දොස්තරගේ වැඩේ කංකානම් කරන්න ගියා වගේ තමයි. බඩ කපන්න දන්නව, මහ ගන්න දන්නේ. එහෙම පුජ්‍යලොත් නිසා යම් යම් අය භාවනාවේ කියලා යම් පැහැදුණු තැනින් ධර්මයේ ගත්ත කට්ටිය පටලවාගෙන ඉන්න පිරිස් ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට කියන්නේ එහෙම ධර්මයට ඉක්මනට තීන්දුව තීරණ ගන්න එන්න එපා. අර නිගණ්ඨයන්ගේ හිටපු ලොකුම දායකය ඇවිල්ලා එකපාරට බුදුහාමුදුරු සරණ යන්න හැදුවා. බුදුහාමුදුරු කිව්වේ මොකද? දේශනා කරේ කලබල වෙන්න එපා. මේක මේ එහෙම මේ ඕමාරු කරන එකක් නෙමෙයි මිනිස්සුන්ව. පොඩක් ඉන්න. භාවනා ක්‍රමවේදත් අල්ලගන්න යන අයට කරන්න කියන තියෙන දේ උපදේශය තමයි මොනම භාවනාවක් කර මේ මන් දේශන එකවත් අනිත් හාමුදුරු දේශන එකවත් ඔක්කොම මට කලබල වෙන්නේ පොඩක් ඉන්න මේක තීරුම් අරගන්න. පඩක් තීරුම් අරගන්න පඩහ ගන්න. අවබෝධයෙන් සරණ යන්න. දේශනාව අවසානයේ තෙරුවන් සරණ යන්න. ඒ කියන්නේ අවබෝධ කරගෙනයි සරණ ගියේ. දැන් අපි නිහඬව ඉද්දී අපි කර කර ඉන්න වැඩක් නැහැ. දැන් හාමුදුරන්ගේ භාවනාව මොකද්ද කියලා මගෙන් ඇහුවොත් ඔබ මේක කරන්න යන්න එපා. මොකද මේ මෙතෙන්ට පේන தත්ත්වය, ඔබ ඉන්න தත්ත්වය දෙකක් නේ. කඳ පල්ලෙහා ඉන්න එක්කෙනාට, කඳ උඩ ඉන්න එක්කෙනාට පේන දේ පේන්නේ නැහැ. ඒ නිසා උඩ ඉන්න පෙනීම පල්ලෙහා ඉඳන් ගන්න හැදුවට ගන්නත් බෑ. ඒ නිසා ඒක කරන්න යන්න එපා. නමුත් ඇත්ත தත්ත්වය තේරුම් කරලා දෙන්නම්. සමහර අය ආර්ය භාවනාව කියලා වරදවාගෙන එක එක උගුල්වල පැටලිච්ච නිසා ඒව නිදහස් වෙන්න කියලා.